உத்தம අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය අලව්වේ අනෝමදාස ස්වාමීන් වහන්සේ සංකල්පනා වශයෙන් ඉදිරිපත් කරපු කාරණා ටිකක් කතා බහ කරන්න. විශේෂයෙන්ම මීට කලින් පටිගත කරපු ධර්ම දේශනාවකොත් ඒ වගේම සජීවී ධර්ම දේශනාවකොත් අහපු පිරිසක් වෙන්නට ඕන මේ වෙලාවේ ඉන්නේ. ඉතින් ඒ නිසා මම කල්පනා කරා නැවත ධර්ම දේශනාවක් කියන කාරණාවකට යනවටත් වඩා හැබැයි ධර්ම දේශනාවක් වගේම තමයි ධර්ම දේශනාවක් වෙන්නේ අපේ ජීවිතයේ ක්‍රමයක් භාවිත වෙද්දීනේ. ඉතින් අපේ ජීවිතයේ කරුණු කාරණා ඉස්මතු වීම පිණිස ඉදිරිපත් කරපු කාරණා ටිකක් කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව දැනට අපේ ස්වාමීන් වහන්සේ ලියපු කරුණු ටිකක් මේ අවස්ථාවේදී කතා බහ කරමු. අද දවසේදී කතා බහ කරලා මේ කොටස් ටික ඔක්කොම වගේ කතා කරලා ඉවර කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. නිසා ඒ තුලින් අපිට විශේෂ කාරණා ටිකක් ඉස්මතු කරගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. එහෙනම් අපි ඒක කියවමු. කියවගෙන යන අතරතුරේදී අපි කරුණ කාරණා පිළිබඳව අවධානය යොමු කරමු. හරි. පළවෙනි කාරණේ හැටියට පෙන්වලා දීලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මුණ ගැසීම ඉතාම දුර්ලභ කරුණකි. ඒ ධහමට අනුවම සිතන්න පෙළඹෙන එකත් දුර්ලභ කරුණක්. එමෙන්ම ඒ ධහමට අනුව කෙලෙස් නිවෙන ලෙස ප්‍රතිපදාවේ යෙදීමත් දුර්ලභ කරුණක්. ඔන්න පළවෙනි කාරණේ හැටියට පෙන්වලා දීලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැසීම ඉතාම දුර්ලභ කාරණයක් කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ තුල පහළ වෙන්නේ කල්ප කාලාන්තරයක් ගියාට පස්සේ. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට මම නොහිටියොත් මනුෂ්‍ය ජීවිතයක ඉපදිලා මට බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා ඒ හේතු සම්පත්තිය ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නෙත් ඉතාම කලාතුරකින්. ඒ කලාතුරකින් ලෝකේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් ඒ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේදී මම ලෝකේ ඉපදුනේ නැත්නම් ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් ලැබලා මේ ලෝකයේ මනුෂ්‍ය ජීවිතය විතරක් නෙවෙයි තිරිසන් ජීවිත, ප්‍රේත ජීවිත, ඒ වගේම නිරයගාමී වෙලා එහෙම උපදින්නට පුළුවන්. සමහර වෙලාවකට මේ ධර්මයේ ඇහින්නේ නැති අසඤ්ඤ තලවල බ්‍රහ්මත්ව ලැබලා බ්‍රහ්ම ලෝකවල ඉපදලා ඉන්න පුළුවන්. හොඳයි, අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා කියලා කියමු. ඒ මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් ඒ මනුෂ්‍ය ජීවිතයේදී ධර්මයේ තියෙන රටක උපදිනවා කියලා කියන්නේ ඒක වෙන්නේ නැති කාරණාවක්. අපි හිතමු ප්‍රත්‍යන්ත දේශවලටත් එහා. ඒ කියන්නේ ලෝකේ විවිධ රටවල් තියෙනවා. ඒ විවිධ රටවල් තියෙද්දී ඒ විවිධ රටවල් වල විශාල ජන ඝනත්වයක් ජන මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. මනුෂ්‍ය ජීවිතේ ලැබූ පමණින්ම ධමයක් ලැබෙන්නේ නැහැ. අපි හිතමු ධර්මයේ එන රටක ඉපදුනා කියලා. ධර්මයේ එන රටක ඉපදුනත් අපිට අපේ ඇස් දෙක නොපෙනුනොතින්, කන් දෙක ඇහුණු නැතුනොතින්, අපි ගොළුනොතින් අපිට ධර්මයක් අහන්න ඊට පස්සේ හොඳ සුවපත් මානසික පරිසරයක් සැලසුම් නැති වුනොතින් එතකොටත් අපිට ධර්මය අහිමිලා යනවා. අපි හිතමු හොඳට හොඳ මානසික සෞඛ්‍යයක් එක්ක කායික සෞඛ්‍යයක් ලැබුණා කියලා ධර්මයත් ඇහෙනවා කියලා. එයාට මේ වෙනුවෙන් යොමු වෙන්න කායික සෞඛ්‍යයකුත් තියෙනවා, හොඳ මානසික සෞඛ්‍යයකුත් තියෙනවා. හැබැයි එයා ඒකට යොමු වෙන්න ઈચ્છාවක් කැමැත්තක් යොමු වෙන්නේ නැහැ. අපි හිතමු කැමැත්තකුත් යොමු වුණා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයම පිරිසිදු ලෙසම ධර්මය ඇහෙනවද කියන එක ප්‍රශ්නයක් නේද? දැන් අපිට උනත් ප්‍රශ්නයක් තියෙනව නේද කෙනෙකුට? දැන් එකම දහම් කාරණේ සම්බන්ධයෙන් ලෝකේ ධර්ම දේශනාවන් ඇහෙනකොට පැවිදි වේවා, ගිහි වේවා, විවිධ අර්ථ නිරූපණ තියෙනවා, විවිධ ඉගැන්වීම් එකම කාරණේ සම්බන්ධයෙන්. ආන්නේ අතරිනුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය වගේ ධර්මයක් වෙනුවට උතුම් ධර්මයක් අහන්න ලැබීම කොයි තරම් දුර්ලභ කාරණයක්ද? එතකොට මේ අපි මේ කතා කරන, සවන් දෙන, සාකච්ඡා කරන ඔබ, මම, අපි අන්නේ දුලඳ දුලබ මේ වටිනාකම කියන දේ අපේ ජීවිතවල ලැබිලා තියෙනවා නේද? ඉතින් අර ඒ නිසා මේක පුංචි අවස්ථාවක් නේ, ඉතාම වටින අවස්ථාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා මේ පළවෙනිම කාරණේ හැටියට පෙන්වලා තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැසීම. ධර්මය කියලා නෙමෙයි තියෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය. පිවිතුරු, පිරිසිදු, නිර්මල ඒ උත්තම බුද්ධ වචනයම ශ්‍රවණය වෙනවා නම් ඒක ඒ මුණ ගැසීම ඉතාම දුර්ලභ කාරණයක්. ධර්මය ඇහෙන්න පුළුවන්, ඇහුණත් කියන්නේ බාහිරින් ඇහෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ ධර්මය ඇහිද්දි මේ පැත්තේ අහන්න තරම් අපේ පැත්තේ හේතු සම්පත් සැකසিলা නැත්නම් ඒත් ධර්මයේ මුණ ගැහෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැසීම ඉතාම දුර්ලභ කාරණා. ඒ දහමට අනුවම අන්න ලස්සන කාරණයක්. ඒ දහමට අනුව කියලානේ ටත් වඩා ලස්සන මයන්නකුත් එකතු වෙලා තියෙනවානේ. ඒ දහමට අනුවම, ඒකට අනුවම හිතන්න පෙළඹෙන එකත් දුර්ලභ කරුණක්. ඉතින් ධර්මයේම පිරිසිදුව ඇහෙන්න පුළුවන්. හැබැයි ඇහුණු පමණින් ඒකට අනුවම හිතන්න පෙළඹවීමත් දුර්ලභ කාරණයක්. දැන් ධර්මයක් ඇහෙන්නේ කාගෙන්ද? පරම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ විදියටම පැහැදිලි කරන උතුම් කල්යාණ මිත්‍රයෙක්ගෙන් ධර්මය ඇහෙන්නත් පුළුවන්. ඒ ඇහෙන ධර්මය ට අනුවම, ඒ දහමට අනුවම සිතන්න පෙළඹෙන එක දුර්ලභ කාරණයක්. දැන් ධර්මය කියලා මොනවා හරි අපිට වැටහෙන විදියට අපේ කෝණයකින් අපේ දේවල්, අපේ දත්ත නේද, අපි කැමති, අපි රුචි කරන, අපිට අහල පුරුදු දේවල්, මට වැටහෙන, මගේ දැනුමට ගැලපෙන මොනවා හරි අපිට ඇහෙන්න පුළුවන් නේද? අන්න එහෙම නැත්තුව ඊට අනුරූපවම, ඊට සමායත්තවම, ඊට සමානාන්තරවම ඒකත් එක්කම යන විදිහට ධර්මයක් අහන්න ලැබෙනවා කියලා කියන්නේ ඒකත් ඊට අනුවම හිත අහන්න වගේම ඊට අනුවම හිතන්න ලැබීමත් දුර්ලභ කාරණයක්. එමෙන්ම ඒ දහමට අනුව කෙලෙස් නිවෙන ලෙස ප්‍රතිපදාවේ ඉදින්ම දුර්ලභ කාරණයක්. අන්න විචක්ෂණීය විතරක් නෙමෙයි, ඊට අනුවම කෙලෙස් නිවෙන ලෙස, රාගාදී කෙලෙස් නිවෙන විදියට ප්‍රතිපදාවේ ඉදීම දුර්ලභ කාරණයක්. ඉතින් මෙන්න මේ කාරණාවන් සුජීවිතයේ දුලද කාරණාවන්, දුලභ කාරණාවන්, සුදුර්ලභ කාරණාවන්, කලාතුරකින් කෙනෙකුට ලැබෙන කාරණාවන්. ඉතින් ඒ නිසා අර අපට අද මේ පිළිබඳව ශ්‍රේයා මාත්‍රික හෝ අදහසක් තියෙනවා නම් ඒක ඉතාම වටින කාරණාවක් ඇටියට ගන්න පුළුවන්. ඒ නිසා මේ පළවෙනි කාරණෙන් අපිට පැහැදිලි කරලා තියෙනවා මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැසීම දුර්ලභ කාරණයක්. ඒ වගේ මේ දහමට අනුවම හිතන්න පෙළඹෙන එකත් දුර්ලභ කාරණයක්. ඒත් එක්කම ඒ දහමට අනුව කෙලෙස් නිවෙන ලෙස ප්‍රතිපදාවේ යෙදීම දුර්ලභ කාරණයක් හැටියට බෙන්නලා දීලා තියෙනවා. ඊළඟ කාරණය, ඉමක් කොනක් නොපෙනෙන සසර ගමනක් උරුම කරගෙන සිටින සත්වයෙකුට මිනිසත් බවක් ලැබෙන එක පුදුමාකාර වාසනාවක්. නමුත් ඒ මිනිසත් බවින් උපරීම ප්‍රයෝජන ගත හැකි වන්නේ තථාගත ධර්මයක් මුණගැසුන විට පමණි. ඔන්න ඉමක් කොනක් නොපෙනෙන සසර ගමනක් උරුම කරගෙන සත්‍යයකට මිනිසත් බව ලැබෙන එක පුදුමාකාර වාසනාවක්. අනේක විද වූ සත්වයෝනින් ඉපදෙද්දි මේ මනුෂ්‍යත්වය දුර්ලභෝ මනුස්සත්ව ප්‍රතිලාභෝ, දුර්ලභෝ මනුස්සත්ව ප්‍රතිලාභෝ, මේ මනුෂ්‍යත්ව ප්‍රතිලාභීත්වය මිනිසත් බවක් ලැබෙන එක ඉතාම දුර්ලභ කාරණයක්. එහෙම මිනිසත් බවක් ලැබිච්ච පුදුමාකාර වාසනාවක්. හැබැයි වාසනාවක් වුණාට නමුත් ඒ මිනිසත් බවෙන් උපරිම ප්‍රයෝජනගත හැකි වන්නේ තථාගත ධර්මක් මුණ ගැසුණු විට පමණි. අන්නේ මනුෂ්‍යත්වය ඔප වැටෙන්නේ, මනුෂ්‍යත්වයේ වටිනාකම ඉස්මතු වෙන්නේ ධර්මයක් මුණ ගැසුණුතින් විතරයි. දැන් ආහාර නිද්‍රා භයමයි තුනංච කියන සංස්කෘත ශ්ලෝකයක තියෙනවා ආහාර. ආහාර ගන්න එක කවුද කරන්නේ? මිනිසත් බව ලැබපු අපිත් කරනවා. ආහාර හොයන එක, ආහාර ගන්න එක සීල සතුනුත්, අනිත් සතුනුත් කරනවා, තිරිසන් සහගත සතුනුත් කරනවා. අපිත් පොඩි කාලේ ඉඳලා හොඳට ඉගෙන ගන්නවා, හොඳ රැකියාවක් කරනවා, රැකියා තුළින් හොඳ වේතනයක් කරනවා. ඉතින් බලන් යනකොට මේ තියෙන මොකද, තුන් වේල හොඳින් කාලේ ජීවත් වෙන. ඉතින් අපි මහා විශාල පරිශ්‍රමයක්. දැන් අපි කොච්චර කෑවත් ග්‍රෑම් 250ක් 300ක් 350ක් මේ ආමාශයක පුරවලානට පුළුවන්. ඉතින් විශාල පරිශ්‍රමයක් දරන්න වෙනවා අපිට ආහාර ටිකක් හොයාගන්න. අපිට ගොඩක් මුදල් තිබුණා, විශාල ප්‍රමාණයෙන් ධනය තිබුණා කියලා අපිට කිලෝ ගානක් ආහාර ගන්න බෑ. ඒ වගේම අපි හිතමු ගවයෙක් තනකොළ ටිකක් කාලා, මාංශ භක්ෂක සත්ත්වයෙක් සතෙක් අල්ලගෙන කාලා. ඉතින් මේ ආහාර, ආහාර ගවේෂණය, ආහාර හොයන එක, ආහාර ගැනීම කියන දේ මනුෂ්‍යයාත් කරනවා තිරිසන් සාගර සත්ත්වයන්. ආහාර නිද්‍රා, නිද්‍රා නිද්‍රා කියන්නේ නිදා ගැනීම කියන එක. ඉතින් අපිත් ඒ දේ කරනවා, අනිත් සතුනුත් ඒ දේ කරනවා. සමහර වෙලාවට අපිට හරියට නිදා ගන්නවත් මේ අවස්ථාවක් සැලසෙන්නේ නැහැ. සමහරට සතුන් උන්ට කැමති අවස්ථාවලදී ඇතැම් වෙලාවට උන් නිදා ගන්නවා නේද? ආහාර නිද්‍රා බය, බියවීම, බය ඇති ගැනීම වගේ දේවල් සතුන්ටත් ඇති වෙනවා. දැන් මේ දවස්වල අධික ජල ගැලවීම නිසා ඒ බය කියන දේ මනුෂ්‍යයන්ටත් ඇති වෙනවා. ඒ වගේම ගම් වතුර ගැලවීම නිසා ඇතිවන ඒ බය ඇති ගැනීම කියන දේ මේක සිරිසං සාගර සතුන්ටත් ඇති වෙනවා. ඉතින් ඒ බිය කියන්නේ දෙවෙද්දී ඇති වෙන බිය, ඊට පස්සේ සොර සතුරු බිය, ඊට පස්සේ ස්වාභාවික විපත් වලින් වෙන බිය, ඒ ඔක්කොම මිනිසුන්ට ඇති වෙනවා. ඊළඟට ඊළඟ කාරණේ තමයි මෛතුනංච, මෛතුන සේවනයේ කියන කාරණේ. වර්ගය භෝග කරලීම කියන කාරණය සතුනුත් කරනවා, ඒ වගේම මිනිස්සුනුත් ඒ කාරණේම කරනවා. එතකොට වෙනස මොකක්ද? තිරිසන් සහගතවගේ සතුනුත් මානව ප්‍රජාවත් අතර තියෙන වෙනස මොකක්ද? දැන් ආහාර ගැනීමම නම්, නිදා ගැනීමම නම්, බිය වෙන්න ඕන අවස්ථාවලදී බිය තති ගැනීමම නම්, එහෙම නැත්නම් වර්ගයාභෝ කරලීම නම් කරන්නේ ඒ මනුෂ්‍ය ජීවිතෙන් උපරිමත්වයක් උපරිම ප්‍රයෝජනයක් ගත්තා වෙන්නේ නැහැ. සාමිනාස කියනවා ඒ මිනිසත් බවින් උපරිම ප්‍රයෝජනගත හැකි යන්නේ තථාගත ධර්මයක් මුණ ගැසුන විට පමණි කියලා කියනවා. ඊළඟට තථාගත ධර්මයේ මුණ ගැහුණා. තම තමන්ගේ රාමුවට කොටු වී කෙලෙස් සමග ජීවත් වන විට කිසිම දවසක ඒ ධර්මට අනුව චින්තනයේ පැවැත්විය නොහැක. එමෙන්ම ඒ ධර්මයට අනුව ප්‍රතිපදාවේ ගමන් කරන්නේ. බලන්න මේ ලැබෙනවාට වඩා නොලැබී යෑමටම ඉඩකඩ හැදිලා තියෙන්නේ. ඔන්න ඉතාම අගනා අනගි මිනිසක් බවක් ලැබිලා අමූල්‍යතම නාමිඩ මිල කළ නොහෙක්කා වූ වටිනාම උතුම ශ්‍රී සද්ධර්මයකුත් මුණ ගැහෙනවා. ඔන්න තථාගත ධර්මයේ මුණ ගැහුණත් තම තමන්ගේ රාමුවට කොටු වෙලා කෙලෙස් සමග ජීවත් වන විට කිසිම දවසක ඒ දහමට අනුව චින්තනය පැවැත්වෙන්නේ. ඔන්න ධර්මය අහුවෙලා හමු වෙලා, හැබැයි හමු වෙච්ච දහම මොකද කරන්නේ? තම තමන්ට ආවෙනික රාමුවලට කොටු කරන ශ්‍රද්ධා රුචි අනුස්සව ආකාරි පරිවිතක්ක දිටි නිජානංකත් කියන වචන ටික අපිට අහල හුරුයිනේ නේද? අන්න ඒ රාමුවලට කොටු වෙලා කෙලෙස් සමග ජීවත් වන විට කිසිම දවසක, ඒ කියන්නේ අරවට ගොනුගත වෙලා හිර වෙලා තමන්ගේ ආවේණිකත්වය, තමන්ගේ සංකල්ප ප්‍රකල්පන හිතලු විතරක සිතුවිලි අදහස් මතවාද මුහු කරලා අවලං කරලායි ධර්මය ඉගෙන ගන්න. එතකොට අන රාමුවකට කොටු වෙනවා. කොටු වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් ඒක හරියට මේ මගේ ගාව තියෙන අච්චුවා, මගේ ගාව අච්චුවා තියෙන කොච්චර මැටි තිබුණත් ඒ මැටි කපන්නේ රජ්ජුවේ හැරීට වගේ. මැන හැම එකක්ම තමන්ගේ රාමුවට මේ කොටු කරලා ගන්න. රාමුවට කොටු වී කෙලෙස් සමග ජීවත් වන විට කිසිම දවසක ඒ දහමට අනුව චින්තනය පැවැත්විය නොහැක. එමෙන්ම ඒ ධර්මයට අනුව ප්‍රතිපදාවේ ගමන් කරන්නත් බෑ කියන කියනවා. ඊළඟ තථාගත ධර්මය ඇසෙන විට ඒ වටහා ගැනීමට යොමු වන්නේ තමන්ගේ තිබෙන වැටෙන ගතියට අනුව නම්. ඔහුට කොපමණ ධර්මයේ ඇසුනද ඒ ධර්මයේ තුල ඇති සුන්දර අර්ථාන්විත භාවයට ළඟා විය නොහැක. කියනවා තථාගත ධර්මයේ ඇහෙනකොට ඒ වටහා ගැනීමට යොමු වන්නේ තමන්ගේ තිබෙන වැටෙන ගතියට අනුව නම්. ඔහුට කොපමණ ධර්මයේ ඇසුනද ඒ ධර්මයේ තුල ඇති සුන්දර අර්ථාන්විත භාවයට ළඟා විය නොහැක. අන්න ඒ කියන්නේ අපේ අදහස් එකතු වෙනකොට මේ සුන්දර අර්ථාන්විත තථාගත ධර්මය දෙන්නේ අර්ථ පූර්ණයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසානේ කල්යාණං. බුදුරජාණන් වහන්සේගේ මුල දේශනා කරපු ධර්මයේ මුල හොඳ වෙලා මෙදයි අගයි කොහෙන් හරි කඩතුළු වෙලා නැහැ. කොහෙන් හරි මේ අයින් කළ යුතු, එකතු කළ යුතු, වෙනස් කළ යුතු කාරණා නැහැ. මුල පිරිසිදුයි. එවැගේ මැද පිරිසිදුයි. මුල පිරිසිදු වෙලා මැද පිරිසිදු වෙලා අග හරිය විතරක් වෙනස් එහිම නැහැ. අග පිරිසිදුයි, මැද පිරිසිදුයි, මුල එහෙම අපිරිසිදු වෙන විදියක් නැහැ. අන්න එහෙනම් අපි සූත්‍රයක් හදාරද්දී, දේශනාවක් හදාරද්දී ඒ දේශනාවේ සමස්තය, ඒ දේශනාව කියවලා සමස්ත අදහසයි ගන්න ඕන. ඒකට අපිට එකතු කරන්නවත්, ඒ දේශනාව කරුණු අඩු කරන්නවත්, ඒ කාරණාවට කරුණු මේ වෙනස් කාරණාවල් දාලා වෙනස් කරන්නවත් ඕන, වෙනත් කාරණාවලින් වෙනස් කරන්න ඕනෙත් නැහැ. අන්න එහෙම නොවෙත් මොකද එන්නේ? අන්න අර්ථානිතභාවය නැහැ. මුල පිරිසිදුයි, මැද පිරිසිදුයි, අග පිරිසිදුයි. ඒ වගේම ආදි කල්යාණ, මධ්‍ය කල්යාණ, පරියෝසන සාත්තං අර්ථ සහිතව දේශනා කරති. දැන් ඒ අර්ථ සහිතවයි භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා. සාත්තං සබ්ජ්ජන ව්‍යාංජනා ශක්තියෙන් අනෝනයි. කේවල පරිපූර්ණම් බ්‍රහ්මචර්යය, සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචර්යාව කේවලත්තේ සම්පූර්ණයි. කියන්නේ කේවලත්තේකින් කේවලී භාවය, කියන්නේ නිවීමම, තනිත්වය කියන කාරණේ. කේවලීත්වයම කියන්නේ වටයක් කැරකවීමක් නැහැ, ද්වයතාවයක් නැහැ. කේවලීත්වයයි ඉස්මතු වෙලා තියෙන්නේ. ඒවල පරිපූර්ණ බ්‍රහ්මචර්යයන් කියන්නේ සම්පූර්ණයෙන්ම බ්‍රහ්මචර්යාව උතුම් හැසිරීමම දේශනා කරලා. අන්න එහෙනම් තමන්ගේ අර්ථ නිරූපණ, ඒ සඳහා තත්වාරෝපණය කිරීමක්, ඒ තුළ බහාලීමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය අර වැටෙන ගතිය තිබුණත් ඒ ධර්මය තුල තමන්ගේ වැටහෙන ගතියට යොමු කරෝතින් ඒකේ වටිනාකම දියාරු වෙලා යනවා. කෙලෙස් සහිත ජීවිතය තුළම වාසය කරන කෙනෙකුට ධර්මය වටහා ගැනීමට යා නොහැකි. අන්න කෙලෙස් සහිත ජීවිතය තුළම වාසය කරන කෙනෙකුට. දැන් අපි කියන්නේ අපි හිතමු සමහර කෙලෙස් ගොඩේමයි අපි අපේ තුවාලෙ හොඳටම නරක් කියලා තිනේ. නරක් වෙච්ච තුවාලයේ උඩ අපි වටින කියන බෙහෙත් දානවා. දැන් මොකද වෙන්නේ? අර කෙලෙස් ගොඩේ, ඒ කියන්නේ අපේ මේ ජීවිතේ උතුම් පිවිතුරු කියන්නේ අපේ මේ ලැබපු ජීවිතයේ අර වැපිරෙන්නේම ගොජ දමන්නේම උඩු දුවන්නේම කෙලෙස් ගොඩක් නම් මේ කැකෑරෙන්නේම කෙලෙස් ගොඩක් නම් තියෙන්නේ අන්න එතනට ධර්මීය දාන එක හරියට වටින වී වර්ගයක් මේ කැලෑවක ඉස්සා වගේ වැඩක් පැලවෙන්න කියලා. ඒක එහෙම සිද්ධ වෙන්නේ නැහැනේ. ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. විශාල ගස් ප්‍රමාණයක් ඉන්ධන හැටියට කපාගෙන ඇවිල්ලා, ඒ කියන්නේ විශාල අඟුරු ගොඩක් අපි අර ගිනි පා ගන්නවා කියලා කියන්නේ නේද? ඒ වගේ එකකට මැදින් සුරක්ෂිත කරලා ජල බිඳුවක් ආරක්ෂා කරන්න හදනවා වගේ වැඩක්. මහා අඟුරු වලක් මැදට ආරක්ෂා වෙන්න කියලා ජල බිඳුවක් අරන් තියන්න වගේ. එතකොට දැන් කෙලෙස් සහගත ජීවිතය තුළ වාසය කරනකොට ධර්මයට වටහා ගන්න යන්න බෑ. එතකොට ඔහුට හුදු විතර්ක ටිකක් පමණක් ඇති වෙයි. එයාට ඇති වෙන්නේ හුදු විතර්ක ටිකක් විතරයි. නමුත් ප්‍රායෝගික ජීවිතය කෙලෙස් බරිත වේ. ප්‍රායෝගික ජීවිතය කෙලෙස් බරිතයි. අපේ ඇත්තරම ගත්තොත් අපේ ජීවිතයේ ස්වභාවය කෙලෙස් බරිතකම. ජීවිතයේ තිබෙන ප්‍රධානතම කෙලෙස් වන්නේ රාගය, ද්වේෂය, මෝහය. අපේ ජීවිතයේ තියෙන ප්‍රධානම ක්ලේශයන් තුන තමයි රාගයයි, ද්වේෂයයි, මෝහයයි. ඒ කියන්නේ දැවීම් තුන. දැන් නිවීම කියන්නේ රාගක්ඛයෝ නිබ්බාණං, දෝසක්ඛයෝ නිබ්බාණං, මෝහක්ඛයෝ නිබ්බාණං. ඇලීම, ගැටීම, මුලාවීම, ක්ෂයවීම තමයි නිවීම. එහෙමනම් ඇලීම්, ගැටීම්, මුලාවීම්, රාගය, ද්වේෂය, මෝහය ක්ෂය නොවුණා නම් එයා අනිවාර්යයෙන්ම ඒ ගින්නෙන් දැවෙන කෙනෙක්. මේ කෙලෙස් වලිනුත් මෝහය ප්‍රබල වේ. මෝහය නිසා විශාල කෙලෙස් ප්‍රමාණයක් ඇති. නොදන්නකම නිසා, මෝඩකම නිසා, අඥානකම නිසා, තතු නොදන්නකම නිසා, සත්‍ය නොදන්නකම නිසා, ඒ නොදන්නාකම මෝහය තමයි ප්‍රබලම. ඒ ප්‍රබලත්වය නිසාවෙන්ම මොකද වෙන්නේ? විශාල කෙලෙස් ප්‍රමාණයක් ඇති වෙනවා. මෝහයෙන්ම රාගයක්, ද්වේෂයක් ඇති. අන්න රාගයයි ද්වේෂයයි දෙකම ඇති වෙන්නේ මෝහය නිසා. අන මෝහයේ යමක් දෙයක් කියලා ගත්ත තැනම ඒ යමක් දෙයක් කියලා ගත්ත එක හොඳයි නම් හොඳ දේ ලබා ගන්න, ඒක තහවුරු වෙන්න, තමන්ගේ කරගන්න, නරක නම් ඒක අයින් කරලා දාන්නත්, යමක් දෙයක් වෙච්ච තැන ඒක අයින් කරන්නත් ගැටීමක් ඇති වෙනවා. එහෙනම් නොදන්නාකම නැත්නම් මෝහය කියන කාරණා නිසා තමයි අර යමක් දෙයක් වෙලා කෙනෙක්ට රාගයක්, ද්වේෂයක් කියන කාරණාවන් පැනලා තියෙන්නේ. මෝහයේ දුර වූ තැන රාග ද්වේෂ වලට ඉඩක් නැත. මෝහයේ දුර වෙච්ච තැන මොකද වෙන්නේ? රාගයටත් ද්වේෂයටත් ඉඩක් ලැබෙන්නේ නැහැ. මෝහය නිසාම පවතින රාගය ඇති වූ විට ජීවිතයේ ආස්වාදයම හොයනවා. මෝහය නිසා නොදන්නකම නිසා මොකද කරන්නේ? පවතින රාගය ඇති වූ විට ජීවිතයේ ආස්වාදයම හොයනවා. හැම වෙලේම සැප පහසු ජීවිතයට කැමති වෙනවා. එයාගේ ඉච්ඡාව කැමැත්ත අර රාගයනේ හැමතිස්සෙම ආස්වාදනීය ජීවිතයක්ම එවනවා. හැම වෙලේම සැප පහසු ජීවිතයකට කැමති වෙනවා.
සුළු හෝ අපහසුවක් ඇති වූ විට මේ පුංචි පුංචි අපහසුතා අමාරුකම් ඇති වෙනවා. ඒ ඒ සුළු අපහසුතාවක් ඇති වූ විට සැපකරා යොමු වන චින්තනයක් පවතිනවා. එයාගේ සෙවීම වෙන්නේ, ගවේෂණය වෙන්නේ පුංචි අපහසුවක් වුණත් එහෙන් කොහොමද අයින් වෙන්නේ? අර දැරීමේ ශක්තිය, දරාගෙන ඉන්න ශක්තිය නැති වෙනවා. ඒ සැප සොයාගෙනම යන්නේ. සැප බහුල ජීවිතයේ ඉක්මවන වැඩ පිළිවෙලක් පුරු කරන්නට ඕන. තමන්ට දැනෙන ගොරෝසු මට්ටමින්ම රාගය සැප පහසු ජීවිතය දුරු කරන ප්‍රතිපදාවක ගමන් කරන්න ඕන. එය නොවුනහොත් සැප පහසු ජීවිතය ජීවිතයට යොමු වී රාගය බහුල වී ජීවිතය විනාශය කරාම යොමු වෙනවා කියලා කියනවා. අන්න දැන් මූලික වශයෙන් අපි සැප බහුල ජීවිතය මම මේකෙන් අදහස් කරන්නේ තියෙනේ වයින් කරන්න කියන එක නෙමෙයි, මේ අපහසුතාවයෙන් ඉන්න කියන කාරණය නෙමෙයි. මේ අපේ ඇතුළතේ තියෙන පොඩ්ඩ බැරි වෙන්න බෑ ඒකෙන් අයින් වෙන්න ඕමනාවමයි තියෙන්නේ. ඊළඟට කියනවා ද්වේෂය යන පුදුමාකාර භයංකාර අකුසලයක්. ගැටීම ද්වේෂය කියලා කියන්නේ පුදුමාකාර භයංකාර අකුසලයක්. ද්වේෂය විවිධ මට්ටමින් ජීවිතය තුළ ඉස්මතු වෙනවා. ඔන්න ද්වේෂය නැත්තම් ගැටෙන ගතිය ජීවිතයේ විවිධ මට්ටමින් ජීවිතය තුළ ඉස්මතු වෙනවා. ද්වේෂය තුළ ඇතිවන විපාකයන් වැඩි බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කර ද්වේෂය මහා සාවද්‍යය කියලා කියනවානේ. ද්වේෂය මහා සාවද්‍යය කියලා කියන ද්වේෂය ඉස්මතු වෙනකොට ගැටෙන ස්වභාවය වැඩි, ආදීනව වැඩි. ද්වේෂයෙන් ගැටීම ඇති වෙනවා. පුංචි දෙයක් හෝ ඉවසන්න අමාරු වෙනවා. හැම වෙලෙම අනුගේ අඩුපාඩු දකින්න කෙනෙක් බවට පත් වෙනවා. තව කෙනෙක් කොපමණ වැරදි කළද, කොපමණ කෙලෙස් තිබුණද, ඔහු නිසා තමන් කෙලෙස් ඇති කරගන්නේ තමන්ගේම වරද නිසායි. දැන් මේක හරි ලස්සන කාරණා තියෙනවා. ඔන්න බලන්න අපි හැමතිස්සෙම අනුන්ට ඇඟිලි දික් කරන ස්වභාවයෙන් ඉන්නේ. හැම වෙලෙම අනුන්ගේ අඩුපාඩු දකින්න කෙනෙක් බවට පත් වෙනවා. කියන්නේ ද්වේෂයෙන් ගැටීම ඇති වෙන පුංචි දෙයක් හෝ ඉවසන්න අමාරු වෙනවා. ඒ ඉවසන්න බැරි වෙනකොට හැම වෙලෙම අනුන්ගේ අඩුපාඩු දකින්න කෙනෙක් බවට තමයි පත් වෙන්නේ. තව කෙනෙක් කොපමණ වැරදි කළද, කොපමණ කෙලස් තිබුණත්, අනිත් අය කොච්චර වැරදි කළත්, කොපමණ කෙලස් තිබුණත්, ඔහු නිසා තමයි කෙලස් ඇති කරගන්නේ තමන්ගේම වරද නිසායි. බලන්න මේ ධර්මයයි ලෝකයේ ඉගැන්වීමයි මොකද්ද? දැන් ලෝකයේ මිනිස්සු වැරදි කරනකොට බාහිර අය වැරදි කරනකොට අපි වැරද්ද පටවනෝනේ. මේක අසාධාරණයි, මේක වැරදි, එයාගේ පැත්තේ වැරද්ද. හැබැයි ධර්මීය පැත්තට එනකොට ඒක අනිත් පැත්තනේ. මොකද්ද? යෙදෙන කියන්නේ ගැටුම්කාරී තත්ත්වයන් එනකොට ඉවසන්න බැරි, උගලන්න බැරි කැළඹීම් සහගත ස්වභාවයන් එද්දි, ඔද්දල් වෙද්දි, ජීවිතේ ව්‍යාකූල වෙද්දි, හිත පීඩා එද්දි, ඒකේ වරදකාරීත්වය පවරන්නේ අනිත් කෙනා. හැබැයි ධර්මයේදී, ධර්මයේ පැත්තරෙන කෙනා, දහම ප්‍රතිපදාවක් කුරු කරන කෙනා, අන්න එයාගේ තීන්දුව මත ඔහු නිසා තමන් කෙලෙස් ඇති කරගන්නේ තමන්ගේම වරද නිසා. ඒක තමන්ගේම වරද නිසා. ඔන්න දැන් ඔන්න අපි ඇවිදගෙන යනකොට ගලක පය හැපෙනවා. දැන් පය හැපුණට පස්සේ දැන් ගලත් එක්ක දැන් භෞතික දෙයක්නේ, අජීවි දෙයක්නේ. එතන තමන්ගේ පැත්තටම වරද්ද පටවගෙන දැන් ගලම කුත් කරේ නැනේ. මමනේ ගිහිල්ලා මේ මොකද ඒකේ කකුල වැදුනේ. ඉතින් ගලට ගහන්න යන්නේ නැහැ, ගලට දඬුවම් කරන්න යන්නේ නැහැ, ගලට වැරද්ද පටලවන්න යන්නේ. හැබැයි මිනිස්සෙක් වුණාන් පස්සේ මිනිස්සෙක් එක්ක හොඳටම අපි ගැටෙන්න යනවා නේද? එතකොට සාමාන්‍යයෙන් අර ලස්සන කියමනක් තියෙනවා, අනුනට කල හැකි ගින්දර විසිකිරීම පමණි. ඔබ පිදුරු මිටියක් නොවන්න ගලන්නා වූ ගංගාවක් නන්න. දැන් බාහිර කෙනෙකුට කරන්න පුළුවන් මොකද්ද පින්තුනි? බාහිර කෙනෙකුට කරන්න පුළුවන් දේ තමයි ගින්දර විසිකරන්නේ. ඉතින් බාහිරෙන් කළ ඉතින් එයා ඉතින් ගින්දර විසිකරනවා. කරන දෙයක් නැහැ. ඒක එයා ඒ බාහිර ස්වරූපේනේ. ඉතින් වැරද්ද මොකද? මම පිදුරු මිටියක් වෙච්ච. ඉතින් එයා ගින්දර විසිකරනවා. මම පිදුරු මිටියක් වෙලා ඉතින් පිච්චෙන එක නෙවෙන්නේ. හැබැයි මම සීතල දිය උල්පතක් වුණා නම් ගලාගෙන යන ගංගාවක් වෙනවා නම් දිය ධාරාවක් වුණා නම් කොයි තරම් ඉන්දර විසිකරත් වැඩක් වෙන්නේ නැහැ. ඊළඟට අනෙක් මොකද්ද? මම දැන් මම කේන්ති ගන්නවා, මම තරහ ගන්නවා කියලා කියන්නේ මොකද්ද? මම වහ කාලා, මම වස කාලා අනිකා මැරේවා කියලා හිතනවා වගේ වැඩක්. දැන් තරහ ඇති වෙලා තියෙන කාගේ පැත්තේද? මගේ පැත්තේ ඇවිදිලා තියෙනවා. ඉතින් මම වස කාලා තියෙනවා. වස කාලා මම අනිත් පැත්තට චෝදනා කරනවා, මැරේවා 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 කියලා එක ප්‍රාර්ථනා කරනවා, ශාප කරනවා, දෝෂ මුර නගනවා. හැබැයි වෙන්නේ ඕකෙන් තමයි මහා අනර්ථකාරීත්වයක්මයි වෙන්නේ. දැන් අපේ ලොකු සයින්හන්ස කියලා දෙන කාරණයක් තමයි අනුන්ගේ වැරදි වලට තමන්ගෙන් පණි ගන්නවා. බලන්න කොච්චර ලස්සන ප්‍රකාශනයක්ද කියලා. වැරද්ද අනිත් කෙනාගේ, පණි ගන්නෙ තමන්ගේ. ඉතින් ඒ නිසා මේ ලෝකමානී ලෝකෙ මිනිමු දඬුවට වලට අනුව ගතපස්සේ වැරදි පටවන්නේ බාහිර අනිත් කෙනාට වුණාට ධර්මයේදී තමන්ගේ කෙලෙස් නිසා, තමන්ගේ කෙලෙස් වල තියෙන වැරදකාරීත්වය නිසා තමයි මට ගැටීමක් එන්නේ කියලා සම්මාසයේ කියලා දෙනවා මෙතන නේද? තමන්ගේ රාමුවට කොටු වූ විට තමන්ම හරි වැරදි නිගමනය කරනවා. අන්න හරි සහ වැරදි කියලා නිගමනය කරන්නේ. තමන්ගේ රාමුවට කොටු වුණාට පස්සේ තමන්ම තමයි හරි හරි වැරදි හරි කියලා නිගමනය කරන්නේ. ඒ ලෝකයට අනුව සාධාරණ විය හැකි. ඉන්න බලන්න ලෝකයේ හැටියට නම් ඒක සාධාරණයි. නමුත් සත්‍යයට අනුව සාධාරණේ සාධාරණ කොච්චර ලස්සන ප්‍රකාශනයක්ද බලන්න. තමන්ගේ රාමුවට කොටු වූ විට තමන්ම හරි වැරදි නිගමනය කරනවා. ඒ ලෝකයට අනුව සාධාරණේ විය හැකි. මේ අර එක සූත්‍ර විශාකා සූත්‍රයේ තියෙන මේ උදානපාලේ සාධාරණේ විඤ්ඤාණ සම්බම් පරවසන් දුක්ඛං, එනේ අනුන්ගේ වශයෙන් තියෙන සියල්ලම දුක්ඛක් කියලා කියනවා. සාධාරණේ විහඤ්ඤති, සාධාරණ වෙන්නේ පරි වෙහසක් කියලා කියනවා. අසාධාරණ ලෝකයක් තුළ සාධාරණයක් හේ බලාපොරොත්තු වෙන අල්පමාත්‍රික හෝ පුංචි ඇබින්දක් හරි, පුංචි කලඳක් හරි, අංශු මාත්‍රයක් හරි අසාධාරණ ලෝකයක් තුළ ඒක හරියට හිරුගෙන් සිසිල පතනවා වගේ වැඩක්, ගින්නින් සිසිලස පතනවා වගේ වැඩක් වෙන්නේ නැති දෙයක්. ඒක ලෝකයේ තුලින් සාධාරණයක් අපේ පැත්තට බලපොරොත්තු වෙන්නේ. තමන්ගේ රාමුවට කොටු වූ විට තමන්ම හරි වැරදි නිගමනය කරනවා. ඒ ලෝකයට අනුව සාධාරණ විය හැකි. නමුත් සත්‍යයට අනුව සාධාරණේ. තමන් ලෝකයට අනුවම ගිය චින්තනයේ මෙහෙයවන විට අසාධාරණ වැරදි වැරදි කරුණු හා අනුන්ගේ කෙලෙස් දකින විට ගැටීම, මොනුරුස්සන ගතිය, අකමැති ගතිය ඇති වෙනවා. මේ ද්වේෂය නිසා මෙන්ම දැඩි බව නිසා ඇති වන ගතිය. අන්න දැඩි බව දෘඩ වෙනවා. තදයි, තම්බය, නොනැමෙන ගතිය නේද? මේක අනම්‍යශීලී කම, නැමෙන්නේ නැහැ නේද? දැන් අර මේ යෝධ කොට්ටපුළුන් ගහක් තිබුණා කියලා කියනවා. ඒ යෝධ කොට්ටපුළුන් ගහ මේ ඉන්නකොට එතනම හිටිය කියනවා නැමෙන සුළු බට ගහක්, උණ ගහක්. මහා චණ්ඩ මාරුතයක් එනකොට අර බට ගහ කිව්වලු මේ කොට්ටපුළුන් ගහට. පුළුන් කියන්නේ අර පුළුන්, කොට්ටපුළුන් ගහට කිව්වලු පුළඟක් කියනවා. මම නම් කුලඟට අනුරූපව නැමෙනවා කියලා. පොත්ත කුලඟ ගහ කිවලු මම එහෙම එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. මම ඔය වේරම්භ වාතයක් ආවත් මම නම් නැවෙන කෙනෙක් නෙමෙයි. මම ඍජු කෙනෙක්. මම කෙලින් වැඩ කරන කෙනෙක් කියලා කිවලු. මොකද වුනේ? අර ටිකක් හයියෙන් හොලඟ ප්‍රචණ්ඩ චණ්ඩ මාරුතයක් හමද්දි ඒ ගහ කඩාගෙන වැටුණ කියලා. හැබැයි ඒ හොලඟට අනුරූපව නැමුණු ගහ බට ගහ ආපහු හොලඟ හොලඟ හමාර වුණාට පස්සේ ආපහු එයාගේ පැවැත්මට අදාළව කටයුතු කරා. ඒ නිසා මේ වෙන මේ දැඩි බව ද්වේෂයේ වගේම දැඩිකම කියන දේවල් මේ අකමැතිකමක් නුරුස්සන ගතිත් එක්කම තමයි දැඩිකමක් නැත්තම් මැනීමක් එක්ක තමයි මේ දැඩි බව තද බව රළු බව මේ කාරණාවල් එන්නේ. ඒ නිසා අපි අපේ ජීවිතයේදී මුදුමලොක් ගතිය කියන දේ ඇති වෙනවා. ඒක ඒ ඒ නම්්‍යත්තේ තම්බ ගතිය නැතිකම ඒක ශාස්ත්‍රීයත්වයේ ශාස්ත්‍රීයත්වයේ සුපෝෂණීය ගුණයක්. දැන් අපි හිතමු කලල මඩක වී වපුලහම ඒ වපුල විජුවට පුංචි කාලේ ඒ පුංචි පැලයක් පුංචි ඇටයක් පැලයක් වෙනා ඒක පෙත්තක් දෙක එක කොළයක් දෙකක් උඩට ආවට පස්සේ ඒ බණ්ඩි කොයම බොහොම උජාරුවට ආඩම්බරෙන් නිල් පාට හිස් අහසට උඩට මතුවෙන. හැබැයි එහිම වුණාට පස්සේ කිරි පුරලා මල් පුරලා කිරි වැදෙනකොට අර ඒ වී කරල තමන් පෝෂණය කරපු තමන්ට ජීවය දුන්න අර කලල මඩ දිහාවටම කෙත දිහාවටම නැවෙනවා. අනබන් ඒක ඒ නම්‍යශීලී ගුණය කියලා කියන්නේ ශාස්ත්‍රීයත්වයේ ගුණයක්. එයා සුපෝෂිතයි. එයා හරි නිර්හංකාරයි. ආඩම්බරකාර නැහැ. එතකොට මෙන්න මේ ද්වේෂය නිසා මෙන්න දැඩි බව නිසා ඇතිවන ගතියකි. මෙන්න මේ දැඩිකමත් එක්ක තමයි අර ඔය අනුන්ගේ කෙලෙස් දකිනකොට ගැටෙන ගති, නුරුස්සන ගති, අකමැති ගති ඉස්මතු වෙන්නේ කියලා අදහස් ගන්න පුළුවන්. දැඩි බව, ඔන්න ඔය දැඩි බවක් තියෙනවනම් අනම්ය ගතියක් තියෙනවනම් ඒ දැඩි බව ධර්මය අවබෝධ කිරීමට ලොකු බාධාවක්. අන්න ඒ දැඩිකම කියන එක තමන් ඉන්න මතවාදයෙන් නැගිට ගන්න බැරිකම. තමන් අදහස කරන්නේ එයමයි විය යුත්තේ සාධාරණීකරණයකට ලක් කරලා ඒ මොකක් හරි මතවාදයක එයා එල්වගෙන ඉන්නවා. දැඩි බව ධර්මය අවබෝධ කිරීමට ලොකු බාධාවක්. දැඩි බව නිසා තමන්ගේ මතයේම සිටින්නට කැමති. තමන් සිතාගෙන සිටින විදියට කටයුතු කරන්නයි කැමති. ඒ තුල මමත්වය හොඳින්ම ඉස්මතු වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මොකද? මමත්වයේද කියත්තයක්ද සක්කාය නිරෝධ ධර්මද? සක්කාය නිරෝධ ධර්මයක් නේද? අන දැඩි බව තියෙනවා නම් ඒ තුල මමත්වය හොඳින්ම ඉස්මතු වෙනවා. ඒ කෙනාට අනාත්ම ධර්ම කරා යොමු විය නොහැකි කියනවා. මමත්වයේ ඉක්මවන ධර්මයක් ඇති විට ජීවිත පැවැත්ම හරි සුන්දරයි. මොන ජීවිත පැවැත්ම සුන්දර වෙන්නේ කොහොමද? මමත්වයේ ඉක්මවන ධර්මයක් ඇති විට මමත්වයේ ඉක්මවන ධර්මයක් ඇති වෙනකොට ඒ ජීවිතය හරිම සුන්දරයි. නමුත් දැඩි කමෙන් යුතුව තමන්ගේම අදහසේ සිටින විට පුදුමාකාර දුකක්, අසහනයක්, පීඩාවක් ඇති වෙනවා. එයාගේ ජීවිත පැවැත්මත් ඒ දැඩිකමට අනුවම සිදුවෙනවා. අන්න එයාගේ ජීවිත පැවැත්මත් ඊට අනුරූපවමයි සැකසෙන්නේ. තමන්ගේ ආචාර්යවරයෙකුගේ අදහසකටවත් යොමු වෙන්නේ නැහැ. කලන මිතුරන්ට යොමු නොවන විට කිසිසේත්ම දහමට යොමු විය නොහැක. එවැනි අයගේ ජීවිතය ධර්මය තුළින් ඈත් වෙලා යනවා කියලා කියනවා. අන්න ඒ වගේ අයගේ ජීවිතයට මොකද වෙන්නේ? ධර්මය තුළින් ඇස්සෙලා යනවා. ඊළඟට කියනවා දැඩි බව නැති මමත්වයේ ඉක්මවන ධර්මයට යොමු කෙනාගේ ජීවිත පැවැත්ම හරි සුන්දරයි. දැඩි බව නැති මමත්වයේ ඉක්මවන ධර්මයට යොමු කෙනාගේ ජීවිත පැවැත්ම හරි සුන්දරයි. කායික ක්‍රියා, වාචික ක්‍රියා මෙන්ම මානසික ක්‍රියාද හරිම සුන්දරයි. අපි ජීවත් වෙනවා කියන්නේ කාටකට කීම් කිරීම සිතින්නේ. කයින් කරනවා, වචනෙන් කියනවා, සිතින් සිතනවා. කයින් කරන හැම ක්‍රියාවක්ම ඒ ජීවිත පැවැත්ම වාච කායික ක්‍රියා, වාචික ක්‍රියා, මානසික ක්‍රියා හරිම සුන්දරයි. ඔහු නිසා තව කෙනෙකුගේ සිතක් ඉරිද වෙන්නේ නැහැ. එයා නිසා තවත් කාගවත් හිතක් ඉරිද වෙන්නේ නැහැ. වචනයකින් හෝ ක්‍රියාවකින් හෝ සිතවිල්ලකින් හෝ තව කෙනෙකුට අපහසුවක් කරන්න සිතන්නේ නැහැ. වචනයෙන් කියන්නෙත් නැහැ. ඒ වගේම ක්‍රියාවකින් කරන්නෙත් නැහැ. හැබැයි හිත ඇතුලේ තියෙනවා. අඩුතරමේ හිත ඇතුලෙන්වත් ඇතුලාන්තයෙන්වත් සිතවිල්ලකින් හෝ තව කෙනෙකුට අපහසුවක් කරන්න සිතන්නේ නැහැ. තව කෙනෙකුගේ අඩුපාඩු සිතන්නේ නැහැ. මෙයාගේ ජීවිතේ පැවැත්මට මොකද මේ? මෛත්‍රී සාගත ජීවිතයක් ඉස්මතු වෙලා තියෙන මෙයාගේනේ මේ කෙනාගේ. ධර්මය අනුව ජීවත් වන විට වර්තමානය තුළ ජීවත් වේද? හරි ලස්සනයිනේ. බලන්න අපි දැන් කියනවානේ, දැන් මට මගේ පුංචි කාලේට මට යන්න බෑ. මට ඒක මතක මාත්‍රයක් විතරයි තියෙන්නේ. දැන් අපි හිතමු 2000 අවුරුද්ද. මොකද 2000 අවුරුද්ද කියලා කියන්නේ? මොකද 2023 කියලා කියන්නේ? 2023 දැන් ගිය අවුරුද්ද 2023යිනේ. මොකටද 2023 කියන්නේ? නිකම් උට හිතට බලන්න. මිනිස්සුන්ටද, ගහකොළටද, ගොඩනැගිලි වලටද මොකටද 2023 කියලා කියන්නේ? මට 2023ට යන්න පුළුවන්ද? ගිය අවුරුද්දට මට යන්න පුළුවන්ද? මට ගිය අවුරුද්දට යන්න ගැන එක මතක මාත්‍රයක් විතරයි. මට ගිය මාසෙට යන්න පුළුවන්ද? මට ගිය සතියේට යන්න පුළුවන්ද? මට ඊයේ දවසට යන්න පුළුවන්ද? මට ඉක්මිච්ච පැයට යන්න පුළුවන්ද? මට ගිය මිනිත්තුවට යන්න පුළුවන්ද? අඩුම තරමේ තප්පරයටම යන්න පුළුවන්ද? ඒ අතීතයේ මියදිලා කල් ඉක්ුත් වෙලා මතක මාත්‍රයක් විතරයි. මට හිතෙනවා ඊළඟ තප්පරයට යන්න. කොහේ යන්න පුළුවන්ද? ඊළඟ මිනිත්තුවට, ඊළඟ පැයට, ඊළඟ දවසට, ඊළඟ සතියේ, මාසයේ, අවුරුද්ද, අනාගතයට එහෙම යන්න පුළුවන්ද? එහෙම යන්න බෑ. එහෙම බලනකොට මියදිච්ච අතීතේකුත් තාම නීපදිච්ච අනාගතේකුත් එක්ක අතීත කාරණාවන් මතක සිතවිලි සාගරයක මතක ටිකක මම හිර වෙලා, අතීත මතකවල හිර වෙලා, එහෙම නැත්නම් අනාගත සිහින ගොන්නක සැරසුම් ගොන්නක මාව හිර වෙලා. හැබැයි එහෙම තමයි මරිච්ච අතීතයකුත් දීපදිච්ච නූපන් අනාගතයකුත් එක තමයි නුපත් අනාගතයක් එකයි අපි නිතරම දෝලණය වෙන්නේ. නමුත් ධර්මීය අනුව ජීවත් වන විට වර්තමානයේ තුල ජීවත් වේ යුතුයි. වර්තමානයේ තුල ජීවත් නොවන විට ඔහු තුල පවතින්නේ කෙලෙස් ස්වාමී අන් අර පැතිවලට ගියපු ගමන් එයාගේ ඉස්මතු වෙනවද? කෙලෙස් ගොඩක් ඉස්මතු වෙනවා. පොකුරු ගහනවා, පැටව ගහනවා. අතීත සිද්ධීන් හා අතීත ක්‍රියාද අනාගත සිද්ධීන් පිළිබඳවද සිතන කෙනා කෙසේනම් වර්තමානයේ තුල ජීවත් වන්නද? උපමන ධර්මය දැනගත් එයා ගොඩාක් ධර්මය දැනගන්නවා වෙන්න පුළුවන්. ඒ ජීවිතය අනුව පවතින්නේ නැහැ. ගොඩාක් සූත්‍ර දන්නවා, දහම් කරුණු විග්‍රහ කරන්න දන්නවා, වැටෙනවා වගේ තේරෙනවා, තව කෙනෙකුට කියලා දෙන්නත් පුළුවන්, ඒක පුදුමයි. හැබැයි අන්න ධර්මය අනුව ජීවත් වෙනක වර්තමානයේ තුර ජීවත් වෙන්නේ නැත්තම් ඒ වර්තමානයේ තුර ජීවත් නොවන විට යාගේ කෙලෙස් විතරයි තියෙන්නේ. අතීත සිද්ධීන්, අතීත ක්‍රියා, අනාගත සිද්ධීන් පිළිබඳව හිතන කෙනා කොහොමද වර්තමානයත් එක්ක ජීවත් වෙන්නේ? කොහොමද දැනගත්තත් ධර්මී එයා තකව එයාට ධර්මී පිටන්නේ නැහැ. ඒ නිසා දහම අනුව ජීවත් ජීවිතේ පවත්වන්න හුරු වෙනවා. ඒ නිසා දහම අනුව ජීවිතේ පවත්වන්න හුරු වෙනවා වර්තමානයේට එන වෙන්න සිද්ධ වෙනවා අපිට. තමන්ට ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයේද නැත්නම් තමන්ගේ අදහසද කියලා නිතරම සිතිය යුතුයි. තමන්ට ශ්‍රේෂ්ඨ වෙන්නේ ධර්මයේද එහෙම නැත්නම් තමන්ගේ අදහසද කියලා හොඳට කියලා මනලා බලන්න ඕන. තමන්ගේ අදහස ශ්‍රේෂ්ඨ කෙනාට ධර්මයේ ශ්‍රේෂ්ඨ වන්නේ නැහැ. ඉතින් එකක් හොඳයි නම් අනිත් එක හොඳ වෙන විදියක් නැහැ නේ. මේක දෙකක්. ඒක නිසා අපි හිතමු අපි විශාල ජලතටාකයක ඉන්නවා. ජලතටාකයක ඉන්නකොට දෙපැත්තට යන බෝට්ටු දෙකක් තියෙනවා. අපි එහෙම හිතමු දෙපැත්තට යන බෝට්ටු දෙකක් තියෙනවා. ඒ බෝට්ටු දෙක යන්නේ ඒ බෝට්ටු දෙක යන්නේ දෙපැත්තට. එතකොට මම එක කකුලක් එක බෝට්ටුවක තියා ගන්නවා, අනිත් කකුල අනිත් බෝට්ටුවේ තියා. ඔය බෝට්ටු දෙක දෙපැත්තට යනවා. දැන් මොකද වෙන්නේ? එහෙනම් එයා වතුරේ වතුරට වැටිලා මැරෙනවනේ. එක්කෝ එක පැත්තක යන බෝට්ටුවේ ඉන්නවනะ, එහෙම නැත්නම් අනිත් පැත්තට යන බෝට්ටුවේ ඉන්නවා. ඒක නිකන් නිදර්ශනයක් විතරයි, උපමාවක් විතරයි. එතකොට තමන්ගේ අදහස ශ්‍රේෂ්ඨ වෙනකොට ඒ කරන එකත් ඒ පැත්තට යනවා. එහෙනම් අනිත් පැත්තට යන්නේ නැහැ. එයාට ධර්මයේ ශ්‍රේෂ්ඨ වෙන්නේ නැහැ. ධර්මයේ ශ්‍රේෂ්ඨ වෙනකොට තමන්ගේ අදහසට වටිනාකමක් එන්නේ නැහැ. ඔහු කටයුතු කරන්නේම තමන්ගේ අදහසට. ඔහු කටයුතු කරන්නේම තමන්ගේ අදහසවලට අනුවයි. නමුත් ධර්මයේ ශ්‍රේෂ්ඨ වෙන කෙනාට තමන්ගේ අදහස් වැදගත් වන්නේ නැහැ. ඔහු නිතරම කටයුතු කරන්නේ තම ආචාර්යවරයාගේ අදහස් අනුවයි. එම කරුණ තුලින්ම ජීවිත පැවැත්ම දහමට සමීප වෙනවා. පින්තුනේ මේක හරි ලස්සන කාරණයක්. මෙන්න මෙහෙම ගනිමු. ඔන්න සක්කාය නිරෝධ දහමකදී ධර්මයක් ප්‍රායෝගික වන හැම වෙලාවකම තමන්ට තම තැනක් ලැබෙන්නේ නැහැ. මම අපහු කියන්නම්. නුවණක් භාවිත වෙනකොට, ප්‍රඥාවක් භාවිත වෙනකොට තමන්ට තමන්ගේ ස්වායත්තයක්, තමන්ගේ ස්වෛරීත්වයක්, තමන්ගේ ස්වාධීනත්වයක්, තමන්ගේ ආවේණිකත්වයක් නෙවෙයි. නුවණක් භාවිත වෙද්දී තමන්ට තැනක් ලැබෙන්නේ නැහැ. දැක්මක් වෙද්දී, දැක්මක් සිදු වෙද්දී, ප්‍රායෝගිකව ප්‍රතිපදාවක් වැළෙද්දී තමන්ගේ අත්දැකීමකට තැනක් ලැබෙන්නේ නැහැ. හැබැයි දැක්මක් භාවිත නොවන හැම අවස්ථාවකදීම තමන් ඉස්මතු වෙලා තියෙනවා ලෝකේ ජීවත් වෙන්න. ඒතකොට දැක්මක් භාවිත වෙද්දී තමයි තමන්ට ආවේනිකත්වයක් නොඑන්නේ. හැමතිස්සෙම දැක්ම භාවිත වීමක් එහෙම වෙනවද? භාවිත වෙනොතින් ඊතර වෙනවීම නෙවෙයි සිදු වෙන්නේ. එහෙම නොවන හැම වෙලාවකම තමන් එක ඉන්නේ. ඒ ලෝකේ ඉන්නවනේ. අන්න භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාව කොයි තරම්ද කියලා කියනවනම් අපි සාමාන්‍ය ලෝකයේ ජීවිතයේ ධනාත්මක චින්තනය හරි මොනවා හරි දෙයක් නිසා තමන්ගේ පුදුම මේ තමන්ගේ අනන්‍යතාවයක් තමන්ගේ ස්වාධීනත්වයක් එක තමන් කඩාගෙන උඩට යන ගතියක් තමයි ලෝකයේ තුල උගන්වන්නේ. අධ්‍යාපනයේ වේවා, රැකියාවේ වේවා, සමාජයේ වේවා, ඕනම සංස්ථාවක, ඕනම ආයතනයක, ඕනම ඒකකයක, ඕනම වටපිටාවක තමන්ට කියලා අනන්‍යතාවයක්, ස්වාධීනත්වයක් කියන දෙයක්, ස්වායත්ත බවක්, තමන්ටම කියලා තත්ත්වාරෝපිත බවක් තමයි සමාජය විසින් අගය කරන්නේ. නමුත් ඒක හාත්පසින් මේකේ අනිත් පැත්ත. අන්න හැම තිස්සෙම එතකොට තමන් මේ තමන් තමයි ඉස්මතු වෙන්නේ. ඒකට තමන් හැමතිස්සෙම තවත් කාරණයක් මත පදනම් වෙලා ඉන්නේ. තමන් කැමති, තමන් අභිමත, තමන් රුචි කරන, තමන් රුචි කරන කෙනෙක් එක්ක, දෙයක් එක්ක, තැනක් එක්ක, අතීතයක් එක්ක, අනාගතයක් එක්ක තමයි නිතරම මත පදනම් වෙලා දැකෙන්නේ තමන්ගේ ස්වාභිමතයට අනුරූපව. නමුත් භාග්‍යතුන් වහන්සේ යෝජනා කරනවා දැක්මක් භාවිත නොවන හැම අවස්ථාවකදීම අන්න කල්යාණ මිත්‍රේ ආචාර්යවරයෙක් දෙනවා. එතකොට සාමණේර කියලා කියන්නේ ශ්‍රමණයාගේ පුතා කියන එක. සාමණේරී කියන්නේ ශ්‍රමණයාගේ දුවණිවි කියන අර්ථය. එතකොට අම්ම ශ්‍රමණ කියන්නේ අම්ම තාත්තගේ යටතේ ඉන්න වගේ ඒ යටත් කාලේ ඉන්නවා. උපසම්පදා කාලේ ඉස්සරම අවුරුදු 10ක් නිස සමාදන්. ඒක නිෂ්රය ඇසුරේ ජීවත් වෙනවා. ඊට පස්සේ උපසම්පදා වෙලා අවුරුදු 5ක් යනකම් ස්වාධීන වෙන්න බෑ කියලා අවුරුදු 5කට යටත් කාලයක් දෙනවා. අන්න අවුරුදු 5ක් යනකල් ගුරුවරයාගේ ඇසුරේ ඉන්නවා. හැබැයි ඒ ශිෂ්‍යයා තවදුරටත් ධර්මයේ විනේ වික්ත ප්‍රතිබල වෙන්නේ නැත්නම් තවදුරටත් ජීවිතාන්තය දක්වාම ගුරු ඇසුරේ ඉන්න කියලා කියනවා. අන්න බලන්න, එතකොට ආචාර්යවරයෙක්ගේ ගුරුවරයෙක්ගේ යටතේ ඉන්නවා කියලා කියන්නේම දැක්මක් භාවිත නොවුනද අර ඒ කියන්නේ තමන්ට ආවේනික ජීවිතයකට ඉඩක් නැතිකම ගුරුවරයාගේ යටතේ හිඳීම තුළ, ආචාර්යයන් වහන්සේ යටතේ, උපාධ්‍යායන් වහන්සේ යටතේ ඉන්නවා කියලා කියන්නේ අර ස්වාධීනත්වයක් දීලා නැහැ කියන එක. අන්න ඒකම තමයි තමන්ගේ ආවේගත්වයේ ඉක්මවීම තමයි නිවීමකදී දැක්මක භාවිතාවකදී සිද්ධ වෙන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර ලස්සන දේවල් උරු කරනවද අපේ ජීවිතවලට කියලා නේ. දැන් නිදර්ශනක් මම තව එකක් කියන්නම්. දැන් තව උදාහරණයක් දැන් ඔන්න දැන් උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේ නමක් වුණොත් අඩ මාසකටවත් දැන් කියන්නේ සතේ දෙකෙන් දෙකට පෝය කර්ම කරන්න ඕන, විනය කර්ම කරනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් තමන්ගේ අතින් වැරද්දක් වුණොත්, ඇවැත්තක් සිද්ධ වුණොත් මේක සම්බ්‍රහ්මචාරීන් වහන්සේලාට, එහෙම නැත්නම් ඉන්න උපසපන් අනිත් භික්ෂුන් වහන්සේලාට ඒක ප්‍රසිද්ධියේ පාවොච්චාරණය කිරීමක්, ඇවැත් දෙසා ගැනීමක් වගේ කාරණයක් කිරීමක් සිද්ධ කරන්නේ. මහා බරපතල කියන්නේ භික්ෂුත්වය අහිමි වෙන තැන් තියෙනවා. එහෙම නැත්නම් දඬුවම් විඳලා නිවෘති වෙන්න ඕන තැන් තියෙනවා. එහෙනම් ඊට පස්සේ වචනෙන් දේශනා කරලා මෙන්න මේ දේ මගේ අතින් සිද්ධ වුණා කියලා සුද්ධියටපත් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ කියන්නේ තමන්ගේ වැරැද්දක් වුණා නම් ඒක වහන්න බෑ, ඒක පොදුවේ කියනවා. වැහුවත් ඒක ඇවතක් වෙනවා. වහන්න බෑ, ඒකත් වැරැද්දක්. දැන් මේ මොකද්ද මේ තියෙන සාමාන්‍ය ලෝකයේ කරන්නේ මොකද? වැරදි යට ගන්න එක, වැරදි හංගන එක. නමුත් පැවිද්දාට දීලා තියෙනවා මම මේ අතිරේක කාරණේ කියන්නේ පුදුම විවෘත භාවයක්, විනිවිද භාවයක්, පාපොච්චාරණික භාවයක් හංගන්නේ නැහැ, වහන්නේ නැහැ, විවෘත කරනවා. සමාන සංඝයා, සමාන වාසික සංඝයා ඉදිරියේ සමාන සංවාසයක් ඇත්තවුන් ඉදිරියේ මේ මොකද්ද මේක මේකෙන් කරන්නේ? අබව අර සෝතාපන්න කතන සූත්‍රයේ කියනවානේ අබබ්බෝ සෝතස් පටිච්චාදාය අබබ්බතා දිට්ඨ පදස්ස උත්තා කියලා. කියන්නේ දැක්මකින් යුක්ත වෙච්ච කෙනෙක් තමන්ගේ වැරද්ද වහන්නේ නැහැ කියලා කියනවා. අබබ්බතා දිට්ඨ පටිච්චාදාය, එයා වහන්නේ, වහලා දාන්නේ නැහැ. එයාගේ කායේන වාචා උදචේතසාව, එයාගේ අතින් වැරදි වෙන්න පුළුවන්, හැබැයි වහන්නේ නැහැ. අන්න ඒකට හුරු කිරීමක් කරනවා නේද? ඒක මම නිදර්ශනයක් කිව්වේ. ඒ වගේ දැන් මෙන්න මේ ගුරුවරේ ඇසුරේ වාසය කිරීම කියලා කියන්නේ අන්න අර නිවීමකදී නැත්තම් දැක්මක භාවිතයකට තමන්ගේ ආවේනිකත්වයක් නැහැනේ. අන්න ඒකට හුරු කිරීමක් තමයි මෙතෙන්දී මේ පැහැදිලි කරලා දෙන්නේ. කෙලෙස් ධර්මයන් ඉක්මවන විදියට ජීවිතේ පවත්වන්න හුරු කරන විට දහම අවබෝධය කරා යන්න පුළුවන්. දහම දැනගත් කෙනෙක්ව නිතරම තමන්ගේ සියුම් කෙලෙස් පිළිබඳවත් සෙවිය යුතුයි. අන්න ගොරෝසු මට්ටමේ දේවල් කැඩෙනවා, හැබැයි සියුම් මට්ටමේ දේවල් හොයන්න. මානය දැඩිකම යන ගොරෝසු කෙලෙස්. තමන්ත්වයත් එක්කනේ මැනිල්ල දැඩිකමක් එන්නේ. ඒක ගොරෝසු කෙලෙස්. එම කෙලෙස් වලට යටවුණු විට මානකාරකමට යට වුණාට පස්සේ, දැඩිකමට යට වුණාට පස්සේ ගොරෝසුයි. එම ගොරෝසු කෙලෙස් වලට යට වුණු විට ජීවිතයේ දහමින් ඈත් වෙනවා. ජීවිතේ ගොඩාක් දහමින් ඈත් වෙනවා කියලා කියනවා. දැඩිකම තුළින් මතුවන තවත් කෙලෙසයක් තමයි මානෙ. දැඩිකමත් එක්ක මතුවන කෙලෙසයක් තමයි මානෙ. මානෙ ඇති විට තව කෙනෙකුට සවන් දෙන ගතිය දුරු වෙනවා. නිහතමානීකම නැති ඒ ජීවිත තුල, ජීවිතයේ තුල මමත්වයම පෝෂණය වෙනවා. දැඩිකමයි මානයයි දෙකම එක හා සමානව පවතින කෙලෙස් ස්වභාවයන්. ඒ දැඩිකමයි මානයයි කියන දෙකම එක හා සමානව පවතින කෙලෙස් ස්වභාවයන්. තමන්ගේ අදහස තුලම පවතින ගතිය දැඩිකම තුළින් මෙන්ම මානිය තුළින්ද ඉස්මතු වෙනවා. මානිය හොඳින්ම පවතින කෙනා නොදන්නා දෙයක් මෙතන. ඔය මානිය හොඳටම තියෙන කෙනා, එයා තමයි හොඳටම දන්න කෙනා. හොඳටම කරලා තියෙන්නේ හොඳටම දන්න එයා තමයි. මානිය හොඳින්ම පවතින කෙනා නොදන්නා දෙයක් මෙතන. සෑම දෙයක්ම හොඳින් දන්නවා වගේ ජීවිත පැවැත්මක් තියෙනවා. එවැනි ජීවිත ඇති අයට කරුණු පැහැදිලි කරලා දෙන්න අපහසුයි. හැම වෙලෙම තමන්වම සාධාරණීකරණය කරගන්නයි උත්සාහ කරන්නේ. ඒ අය තමන්ගත් අදහස තුළ දැඩිව සිටිනවා වගේ මෙන්ම එම අදහසින් තොරව කටයුතු වෙනවට හරිම කැමති. අනාත්ම දහමක් කරා එම ජීවිත කෙසේනම් යොමු වෙන්නද? දහමට නැමුණු ජීවිත හරිම සුන්දරයි. දැඩිකම, මානය, අධික ආශාව ඒ ජීවිත පැවැත්ම තුළ ප්‍රකට වෙන්නේ නැහැ. නිතරම තම ආචාර්යවරයාගේ වචනයට අනුවම කටයුතු කරන්න කැමති. ඔන්න තමගේ ගුරුවරයාත් එක්කම තමයි කටයුතු කරන්න. එමෙන්ම සහෝදර බ්‍රහ්මචාරි සබ්‍රහ්ම සහෝදර සබ්‍රහ්මචාරින් වහන්සේලා දැන් ගිහි අය නම් ගෙදර ඉන්න අයත් එක්ක, ගෙදර අම්මා තාත්තා ස්වාමීන් වහන්සේ පුතා ආදී වශයෙන් ඒ සබ්‍රක්‍මචාරී මහන්සියලා එක්ක පුදුම ලිංගතුකමකින් කටයුතු කරනවා. එහෙනම් ඔන්න හොඳට ධර්මයේ දැනගත්ත කෙනා ලිංගතුකමකින් තොර වෙන්න බෑ නේද? තව කෙනෙකුගේ වචනයට හොඳින් නෙහොම් කන් දෙනවා. දැඩිකම, මානය, ගැටීම නැතිව ඒ වචනවලට ගරු කරනවා. එයා දැඩිකම යන්නේ, මානය යන්නේ, ගැටීම නැතුව ඒ වචන වලට හරියට ගරු කරනවා. ධර්මයේ වටහා ගන්නා විට සුන්දර ජීවිත පැවැත්ම ප්‍රායෝගික වෙනවා. එවැනි සුන්දර ජීවිත පැවැත්මෙන් යුතු කෙනෙක් ප්‍රඥාවන්ත නම්. ධර්මයේ වටහා ගන්නා විට ජීවිත සුන්දර ජීවිත පැවැත්ම ප්‍රායෝගික වෙනවා. සුන්දර ජීවිත පැවැත්ම ප්‍රායෝගික වෙනවා. එවැනි සුන්දර ජීවිත පැවැත්මෙන් යුතු කෙනෙක් ප්‍රඥාවන්තයි නම් ඔහු තුර ධර්මයේ ප්‍රායෝගික වීම දෙපැත්තක් කියනවා නේද? ධර්මයේ වටහා ගන්නා විට සුන්දර ජීවිත පැවැත්ම ප්‍රායෝගික වෙනවා. ධර්මයේ වටහා ගන්න මොකද වෙන්නේ? ඒ ජීවිත පැවැත්ම සුන්දර ජීවිත පැවැත්ම මේක ප්‍රායෝගික වෙනවා. එවැනි සුන්දර ජීවිත පැවැත්මෙන් යුතු කෙනෙක් ප්‍රඥාවන්තයි නම් ඔහු තුර ධර්මයේ ප්‍රායෝගික වෙනවා. මෙවැනි ගති ලක්ෂණ ඇති පැවිදි දිවිය හරිම සුන්දරයි. ඒ කෙනා දහමට අනුව මානසිකාරය පවත්වන. එයා මනසින් කරන දෙයක් තියෙනවා. එයා ලෝකායතික නෑ. ලෝකයට අදාළ විදිහට නෙවෙයි. එයා දහමට අනුවයි මානසිකාරය කරන්නේ කියලා කියනවා. තා කොටසක් තියෙනවා අපි ඒක ඉන්සරේ කියමු. ඉතින් මම කාරණා ටිකක් දිගට කියාගෙන ආපු නිසා මේ ඇසුරෙන් මේවත් ඔබේ අදහස් එකතු කරගෙන අපි ඊළඟ කොටසට යමු. හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. දැන් කාරණා ගොඩක් පෙන්වලා දුන්නේ, අර මූලිකව තියෙන්න ඕනේ ගුණධර්ම, ඒ වටපිටාව, ඒ ස්වභාවයෙන්. එතකොට ඒවා සම ගොඩක් ඒවා අපිම හිතලා ඇති කරගන්නත් ඕනේ. දැන් අනිත් තවත් පැත්තකින් ධර්මයත් එක්ක ඉන්නකොටමත් ඒ ගුණධර්මත් ධර්මය නිසාමත් ඇති වෙන ස්වභාවයක් පුත් තියෙනවා නේද කියලා. එතන සාමිනාස
ඔව්වම දැන් ඔය දෙවිදියටම අමද විදි දෙකක් සිහිපත් කරානේ. ඒක පැත්තක් තමයි අපි හිත හිතා හදාගන්න ඕන අඩුපාඩුකම්. ඉතින් ඒකට ගොඩාක් කර අපි හිත හිතා හදාගන්න ඕන කාරණා තියෙනවා අපිට. දැන් බුද්ධ ඒ හිත හිතා හදාගන්න කාරණාවල් දැන් ලෝකයේ පිරිසකින් ගන්නත් ටිකක් අමාරුනේ. ලෝකයයි ලෝකයට අදාළවනේ යන්නේ. ලෝකෙන් දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව අපිට හිතා ගන්න බෑ. මොකද බුදුරජාණන් වහන්සේගේ අසාමාන්‍ය හිතා ගන්න බෑනේ. පස්සේ ධර්මයක් එහෙමයි. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මය සංගරක්නේ. සංගර කියනකොට භික්ෂු භික්ෂුණී දෙපිරිසම ඉන්නවනේ. අන්න අපිට ගොඩාක් දුරට දැන් අතීතයේ වැඩ හිටපු තෙරණී මහා තෙරණු තෙරුන් වහන්සේලා හා තෙරණින් වහන්සේලා දැන් අපි තේර ගාථා තේරී ගාථා වගේ කාරණා පරිශීලනය කරද්දී ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වූ මාර්ගයේ ගමන් කරන්න උත්සාහ ගත්ත මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා, තිරුන් වහන්සේලා, ඒ මහා තිරුන් වහන්සේලා, තිරණින් වහන්සේලා. එතකොට අපිට අන්නේ ඒ වගේ ජීවන චර්යා ශාසන තුලාව ආයාචන වර්ගයේ සූත්‍රවලට ශාසන තුලාව හැටියට පාවිච්චි කරන්න කියලා තියෙනවනේ. ඒ මහා ඒ තිරුන් වහන්සේලා හා තිරණින් වහන්සේලා, ඊළඟට ආර්ය ශ්‍රාවකයෝ හා ශ්‍රාවිකාවන්, අර ඒ වගේ චරිත අපිට කියවන්න පුළුවන්. මෑත කාලීන ශ්‍රේෂ්ඨ චරිත. දැන් මේ දැන් අපි ස්වාමීන් වහන්සේ වුණා මේ මුනි සංකල්පනා කියලා සදු උපදේශනේ පෙන්වලා දීලා තියෙන්නේ. ඒ ජීවිත හර පද්ධතියින් සුචරිතවාදී චරිතායනයක්, චරිතවත් බව අපි හිත හිතා හදාගත යුතු කාරණාවන් ඉස්මතු කරලා පෙන්වලා දීලා තියෙනවා. අන්න එතකොට රේණුකාම මතක් කළා සේම අපේ පැත්තෙන් ගුණධර්ම හිත හිතා අර විවිධ චරිත අපිට වඩා ශ්‍රේෂ්ඨ උතුම් චරිත දිහා බලන පස්සේ අපේ කියන්නේ චර්යා පද්ධතියේ තියෙන නරක නොහොඳ දේවල් අපි හිත හිතා හදාගන්න පැත්තක් වගේම ලස්සනම පැත්තක් තමයි ධර්මීය පැත්තේ. අන්න සත්පුරුෂ ධර්මයකට යොමු වෙන කියන්නේ ආර්ය ධර්මයක් හොයද්දී විමසද්දී ඊට අනුරූප වෙන්න උත්සාහ දරද්දී අන්න ඒ පැත්තෙනොත් අර සත්පුරුෂකම කියන දේ ඉස්මතු වෙනවා. ලෝකයේ පැත්තෙන් හිත හිතා හදාගත යුතු කාරණාවන් තියෙනවා. විවිධ පුරුෂාර්ථ ඇති චරිත මහා ප්‍රතාපවත් චරිත, ඒ වගේම වටිනා සම්මිත චරිත පිළිබඳව රහතන් වහන්සේලාගේ ආදී වශයෙන්, රහතන් වහන්සේලාගේ ආදී වශයෙන් ඒ චරිත පැත්තෙන් ගුණධර්ම එහෙම සාදු ධර්ම කෙනෙහි ඇතුළාන්ත පාරිශුද්ධය ඇති කරන කරුණු අපේ ජීවිතයෙන් හොය හොයා හදා ගන්න ඕන අතරතුරදී අන්න ධර්මය තුළින්ම එතකොට ධර්මය හොයනවා. නිකලෙස් ධර්මයක්, සක්කාය නිරෝධ ධර්මයක් කියලා කියන්නේම මමත්වයට තැනක් නොලැබෙන ඉගැන්වීමක් යන්න. එතකොට මමත්වේ මුල් කරගෙන තමයි ඔය සියලුම ගුණධර්ම මැකිලා මැකිලා යන්නේ. එතකොට අර ධර්මීය පැත්තෙනුත් තේරෙන කම මතක් කළා වගේම එයාගේ ජීවිතය සතුටුෂ බව වෙනවා. දැන් අර මහා කප්පින ස්වාමීන් වහන්සේ නිග භූතේන චේතසා විහරාමි. කලින් යා රජෙක් වෙලා හිටිය කියලා කියනවා. අන්තිමේදී නිග භූතේන චේතසා විහරාමි කියලා කියනවා. පුංචි අහිංසක මෝ කෝවෙක්ගේ වගේ ජීවිතයක්. ඒ වගේ හරි අහිංසක කාටවත් කරදර කරන්නේ පීඩා වන් දෙන්නේ නැති ජීවිතයක් ගත කරන්න කියලා කියනවා. ඒ නිසා අර දෙවිදියටම ගුණධර්ම වැඩෙන පිට හදා ගන්නවන කාරණාවන් සහ ධර්මයේ සුරෙන් ජීවිතය ඉක්මතු කරගන්න ජීවිතයේ ගුණධර්ම ඉක්මතු වීම කියන කාරණා දෙකම එකසේම වැදගත් කාරණාවන් ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මෙතන දැන් අර ධර්මයේ තනුව සිටීම කියන කාරණය එතන දැන් අර සද්ධර්ම ශ්‍රවණයත් එක්ක ඇති වෙන යෝනිසෝ මනසිකාරයම ස්වාමීන් වහන්සේ තුර ධර්මයේ තනුව සිටීම කියන්නේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඔව්. ඒ කෙනා දහමට අනුව මනසිකාරය පවත්වනවා කියලා කියනවා. දැන් ඇත්තටම දැන් දහමට අනුව මනසිකාරය පවත්වනවා කියලා කියන්නේ ඔව්. දැන් පල සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ කරුණු හතරක් කියනවනේ. කල්යාණ මිත්‍ර සේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරය. කල්යාණ මිත්‍රයෙක්ගෙන් සද්ධර්මයක් ඇහෙන්නේ ඒ ඇහෙන සද්ධර්මයට අනුරූපවම මනසිකාරය පවත්වාගෙන යනවා. අන්න ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. ඒක නා දහමට අනුව මනසිකාරය පවත්වනවා කියන කියන වාක්‍ය තුනේ ඒ කාරණේ තමයි ඉස්මතු
වෙන්නේ.
තෙරුවන් සරණයි. තාදාස් තියනවද? හරි. එහෙමනම් මම ඉතිරි කොටසක් කියන්නම්. මොකද චුට්ටයි තියෙන්නේ. ඒ ටිකක් අපි අදහස ගන්න පුළුවන්. මෙන්න මේ ටික හොඳට විතර ගන්න ඕන කාරණා ටිකක්. ඇස ස්ක්‍රීන් එකේ පේන්නේ නැහැ වගේ නේද? මම කියන්නම්. ඇස, කන, නාසය, දිව, කය, මනස සමග ලෝකයේ ගොඩනැගෙන විට පවතින ස්වરૂපයේ පිළිබඳව හොඳින් වැටහෙනවා. එම ස්වરૂපයන් මමත්වෙන් අල්ලගන්න උත්සාහ කරන්නේ නැහැ. එම ස්වરૂපයන් තුළ ලබාගත හැකි කිසිවක් නොමැති බව දකිනවා. එවැනි ජීවිත තුළ දැඩිකම, මානය කෙසේ පවතින්නද? පෙනගුලියක් බඳු වූ ස්වරූපයෙහි කිසිදු අර්ථයක් දකින්න බැහැ. එය මමත්වයෙන් කොටු කර ගැනීමේ කිසිම අර්ථයක් නැහැ. මං ආපහු කියන්නම්. ඇස, කන, නාසය, දිව, කය, මනස සමග ලෝකයේ ගොඩ නැගෙන විට පවතින ස්වરૂපයේ පිළිබඳව හොඳින් වැටහෙනවා. එම ස්වરૂපයන් මමත්වයෙන් අල්ලගන්න උත්සාහ කරන්නේ නැහැ. එම ස්වરૂපයන් තුළ ලබාගත හැකි කිසිවක් නොමැති බව දකිනවා. එවැනි ජීවිත තුළ දැඩිකම, මානය කෙසේනම් පවතින්නද? පෙනගුලියක් බඳ වූ ස්වરૂපයෙහි කිසිදු අර්ථයක් දකින්න බැහැ. එය මමත්වයෙන් කොටු කරගැනීමේ කිසිම අර්ථයක් නැහැ. මොන දැන් ඇස, කන, නාසය, දිව, කය, මනස සමග ලෝකය ගොඩනැගෙනවා. දැන් ලෝකයක් ගොඩනැගෙන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනසත් එක්ක. අන්න ඒ ගොඩනැගෙන විට පවතින ස්වરૂපය යම්කිසි විදිහක් ආකාරයක් හැඩයක් ස්වරූපත්වයක් ඉස්මතු වෙනවා. අන්න ඒ ස්වරූපයේ පිළිබඳව හොඳින් වැටහෙනවා. අර කලින් කියපු අර මේ ඒකේන දහමට අනුව මානසිකාරය පවත්වනවා කියලානේ කිව්වේ. දහමට අනුව මානසිකාරය පැවැත්වීමට සමාන්තරවමයි මේ වෙන්නේ. එම ස්වරූපත්වයන් මමත්වෙන් අල්ලගන්න උත්සාහ කරන්නේ නැහැ. අන්න ඒ ප්‍රකටත්වයන් මමත්වෙන් ඇති බවෙන් හෝ නැති බවෙන් මමායනයක් ඉස්මතු කරවෙන් ඉස්මතු වෙන්නේ නැහැ. එම ස්වරූපයන් තුළ ලබාගත හැකි කිසිවක් නොමැති බව දන්නවා. අන්න ඒ ස්වරූපයන් තුළ මමායනයෙන් ලබා ගන්න පුළුවන්කම ලබාගත හැක්කක් තියෙන බව නැත් තියෙනවා කියලා ගන්නේ නැහැ කියලා නොමැති බව දකිනවා. එම ස්වරූපයන් තුළ ලබාගත හැකි කිසිවක් නොමැති බව දකිනවා. එවැනි ජීවිත තුළ ජීවිතයේ ඇස්සය කන නාසය දිවකය මනස තුළින් ලෝකයේ ගොඩනැගෙනකොට ජීවිතයේ ඉස්මතු වෙනකොට ඒ ස්වරූපය තුළ ලබාගත හැක්කක් ලබාගත හැකි කිසිවක් නොමැති බව දකිනවා කියලා තියෙන්නේ හිතනවා කියලා නෙවෙයි. එවැනි ජීවිත තුළ දැඩිකම මානිය කෙසේ නම් පවතින පෙනුගුලියක් බඳ වූ ස්වරූපයෙහි කිසිදු අර්ථයක් දකින්න බෑ කියලා තියෙන්නේ. ඒ මමත්වයෙන් කොටු කර ගැනීමේ කිසිම අර්ථයක් නෑ. එතකොට මමත්වය ඉක්ම වෙනවා කියන එකයි තෙන්දි කතා කරන්නේ. ජීවත් වීම යනු නිතරම අපේක්ෂාවන් සහිතව සිටීම. ඔය ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? නිට්ටිය, නතිය, ඉදිරි ගාමි සිටවිල්ලක ඡන්දයක්, කැමැත්තක් එක්ක කාමමය කාරණා එක නිතර පැනපැන තියෙන ජීවිතයක්. ජීවත් වීම කියලා යනු නිතරම අපේක්ෂාවන් සහිතව සිටීම. යම් ස්වරූපයක් අහලගෙන ඒ ළඟා කරගන්න දඟලමින් අපේක්ෂාවෙන් යුතුව ජීවත් වෙනවා. එයාර මේ අපේක්ෂාවක් කැමැත්තක් එක්කිනේ මොකක්ද ස්වරූපයක් අල්ලගෙන ඒ ළඟා කරගන්න දඟලමින් අපේක්ෂාවෙන් යුතුව ජීවත් වෙනවා. අල්ලා ගන්න සියලුම ස්වරූපයන් දැන් අල්ලගන්න සියලු ස්වරූපයන් අල්ලාගත හැකි වූවක් ලෙසින් නොයදුනද ඔන්න මේ අල්ලාගත හැකිවක් ලෙසින් නොයදුන අල්ල ගන්නවා නේ. ඉතින් අල්ලා නිකමට සරලව හිතා ගන්නකො. අල්ලාගත හැකිවක් ලෙසින් නොයදෙන කරුණක් අල්ලා ගන්න උත්සුක වෙන එකම කොයිතරම් බොළඳ කාරණයක්. ඒකම වෙහෙසක් නෙවෙයිද? අල්ලා ගන්න සියලුම ස්වරූපයන් අල්ලාගත හැකිවක් ලෙසින් නොයදුනද තණ්හාවේ ඇති ඇලෙන ගතිය නිසා එකතු වී සිටින බව තුල පවතිනවා. ඔන්න මේ තියෙන තණ්හාවේ ලාටුවෙන් ඇලෙන ගතියෙන් අරගේ බවක් එක්ක ඒ බව තුල පවතිනවා. එකතු වී සිටින බව තුල පවතිනවා. නමුත් සිහිය නුවණ යොමු කර බලන විට එය සත්‍ය නොදැකීම නිසා සිදුවන අල්ලාගෙන සිටීමක් පමණක් බව වැටහෙනවා. අන සිහිය නුවණ යොමු කරලා බලනකොට හිතනකොට නෙවී බලනකොට ඒ සත්‍ය නොදැකීම නිසා සිදුවන අල්ලාගෙන සිටීමක් පමණක් බව වැටහෙනවා. මේ අඥානකමින් යුතු අල්ලා ගැනීමෙන් එතකොට මේ අල්ලා ගැනීම සිද්ධ වෙලා තියෙන මොකක් නිසාද? අඥානකමින් යුතු අල්ලා ගැනීමෙන් නිදහස් වීම කොතරම් සහනයක්ද, සැනසිල්ලක්ද? වර්තමානයේ පවතින ස්වરૂපය පිළිබඳව නුවණින් යුතුව මනාව සිහිය යොමු කළ විට පවතින්නකට ඉඩක් නැති වේ යනවා. මෙසේ දකින විට කෙලෙස් නම් කෙසේ හටගන්නද? එතකොට වර්තමානයේ පවතින ස්වરૂපයන් පිළිබඳව නුවණින් යුතුව යුතුවෙච්ච මනසෙහි යොමු කරනකොට පවතින තිලක් නැති වෙනා යනවා. මෙසේ දකින්නට කෙලෙස් වන තරම් කෙලෙස් නම් කෙසේ හටගන්නද? අල්ලා ගැනීමෙන් පවතින අරමුණු සත්‍ය වූ දෙයක් බව වැටහෙන නිසා අල්ලා ගැනීමෙන් පවතින අරමුණු සත්‍ය වූ දෙයක් බව හැඟෙන නිසා එය හා එකතු වී ජීවත් වෙන දඟලනවා. අල්ලාගෙන පවතින අරමුණු ඇත්ත වෙච්ච තැන තමයි ඒවත් එකතු වෙලා ජීවත් වෙන දඟලන්නේ. එවිට කෙලෙස් ඇති වී දුක් කරාම යොමු වෙනවා. සත්‍ය නොදැකීම නම් වූ අඥානකම නිසා හටගත් ස්වરૂපේ තියෙන ස්වરૂපේ නෙමෙයි, සත්‍ය නොදැකීම නම් වූ අඥානකම නිසා හටගත් ස්වરૂපේ ස්ථාවර බවක් නොදකින විට අල්ලා ගැනීම පීඩක් ඇති වෙනවා. නොදකින විට අල්ලාගෙන පීඩක් නැති වෙනවා. අඥානකම නිසා හටගත් ස්වરૂපේ ස්ථාවර බවක් නොදකින විට එක ස්ථාරත්වයක් නැහැ. එක ස්ථාවරය කියලා ගන්න පිටන බැරිකමක් විත අල්ලා ගැනීම ඉඩක් නැති වෙනවා. මේ සඳහා නුවණින් යුතු සිහිය පැවැත්වීම අනිවාර්යම වෙනවා. මේ සඳහා මතක කරන්න කියන්නේ නුවණින් යුතු සිහිය තමයි භාවිත කරන්න කියලා කියන්නේ. එතකොට දැනට ස්වාමීන් වහන්සේ ඒ මොනි සංකල්පනාවල ලියපු කොටස එතකින් හමාර වෙනවා. අවසාන කොටසත් එක්කත් අපිට අදහස් තියෙනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්.
සර්ණයි ස්වාමීන් වහන්ස, එතන එතකොට මේ ඥානයක නුවණක දැක්මක් කියන කාරණේ වගේ වැටුණි ස්වාමීන් වහන්ස. එතකොට මේ දැක්ම භාවිත බෞද්ධකත කිරීමෙන්ම නිවීම කරා යොමු වෙන වීමක් සිදු වෙනවා නේද ස්වාමීන් වහන්ස?
ඔව්, ඒ දැක්මක් වෙන මේ දැක්ම භාවිත බෞද්ධකත කරන්න ඕන. මේ භාවිත බෞද්ධකත කරද්දී තමයි නිවීමක් කරාම යොමු වෙන්නේ. ඒක තමයි කියවර ඒ මේ සදා නුවණින් සිහිය පැවැත්වීම අනිවාර්ය වෙනවා කියලා වාක්‍යයක් තිබුණේ. අනේ ඒ නුවණින් ඒ සදා නුවණින් සිහිය පැවැත්වීම ඒ විදිහට ඒ කියන්නේ ඒක පවත්වගෙන යනවා කියලා කියන්නේ වෙන වචන වලින් කිව්වොත් ආතාපි සම්පජානෝ සතිමා කියන විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වගේ වාක්‍යන්නේ. එතකොට සිහිය නුවණ වීරය මාර්ගයේ භාවිත වීම කියන කාරණේමයි. ඒක භාවිත බහුලීකృత කරද්දී සිදුවෙන සිදුවීම තමයි නිවීම නැත්තම් ඈතර වීම කියන කාරණේ. හොඳයි, තිරුවන් සරණයි.
ඒකම අවසානෙට කියපු ටිකම තමයි ඒක පරියාය වලින් කියලා හිතුවා සාමාන්‍යයෙන්.
නිදර්ශන කීපයක් කියන්න පුළුවන් නම් මතක මට්ටමේ.
දැන් ඕකේ, දැන් තා පොඩක් ස්ක්‍රීන් එකේ ඊට ඉහළින් තියෙන චුට්ටකට දාන්න පුළුවන් දන්නේ. දැන් කොහොම හරි දැන් ජීවිතයේ යෙදෙන යෙදෙන අවස්ථා අනුව ගෝචර වෙන කාරණාවක් අල්ලගෙනනේ මේ දකින්න යන කාරණාව කියලා කතා කරන්නේ. ජීවත් වෙනවා හරි කියලා. එතකොට ඔතනදී ජීවත් වෙනවා යනු යම්කි ස්වරූපයක් අල්ලගෙන ඒක ළඟා කරගන්න ගන්න දැකීමක් කියන්නේ. එතකොට දැන් ඒ යම්කි ස්වරූපයක් එක්ක සිටින බවක් මේ කින්නේ හම්බ වෙන්නේ අපි මේ ජීවත් වෙනවා කියලා. එතකොට ඉතින් අර අන්නේ ස්වરૂප බව සත්‍ය මේ කියන එක දකින්න නොඑක ආකාර වලින් පෙන්නලා ඉතින් දැන් අර ඒක කතා කරන එක පරියායක් නේ. ඔය දැන් පංච උපාදාන ස්කන්ධ විදිහට හරි නැත්නම් ඔය රූප වේදනා කියලා අපි අර හොයන්න යන ස්වභාවයකට ගිහින් එතනින් එතකොට ඔය බුදුරජාණන් වහන්සේ ආර ප්‍රශ්න අහන මේ පිළිවෙලක් තියෙන්නේ ආමේනේ රූපේ නිට්ටේද අනිත්‍යද අනිත්‍යන යමක අනිත්‍යන දුක්කද සැපද කියලා හිමන මේ එය මගේ මම මගේ ආත්මය කියලා ගන්න සුදුසුද කියලා අන ප්‍රශ්න ටිකක් තියෙන්නේ මට. දැන් මේ රූපි අර මේක අහගෙන ඉන්නකොට එතන දැන් අපි යම් කිසි ස්වරූපයක් හිටලා හිටින්න සුදුසු නැති නැත්තම් එහෙම දෙයක් කියලා නැති හිටලා හිටින්න හරි ස්වභාවයක තියෙන එකක අල්ලා ගැනීමක් එක්කනේ ඉන්න. ඒතකොට ඒ ප්‍රශ්න කිරීම තුළිනුත් ඔය පෙන්නන්න හදන්නේ ඒකමනේ. එතකොට තව උදාහරණයක් ගත්තොත් වෙන පරියායකින් කිව්වොත් දැන් සක්කාය දිට්ඨිය කියලා මේ අසුතාත්තුත්‍යනේ කියලා මේ විස්තරන විස්තරේ තියෙන්නේ ඔහොම ඒ තුල සිදුවෙන සම්මර්ෂණයනේ. එතකොට ඒක එහෙම දෙයක් වෙනවා කියන එක දැක්ක තිනවා මේ එතනින් ඒතර වැරද්දක් කියලා හමු වෙන්නේ. එතකොට එයාගේ ජීවිතේ එතනින් ඒ මෙදීම පිණිස මේ අර කලකිරීම පිණිස විරාගය පිණිස නිබ්බිදාව පිණිස කියලා අර ඒ වැඩ පිළිවෙලට යෙදෙන්නේ එතනත් එක්කනේ. ඉතින් නිකන් අර මට මතක් වුණේ කියනකොට එහෙම ඒ වගේ කාරණා.
ඒක තමයි දැන් ගෝපාලක සූත්‍රයේ පැහැදිලි කරන රූපඤ්ඤෝ හෝති කියලා.
මූලිකම කාරණා විදිහට මේ රූපඤ්ඤෝ කියලා පළවෙනියටමනේ කියලා තියෙන්නේ නේද ස්වාමී?
පළවෙනිම කාරණේ හැටියටනේ කියලා තියෙන්නේ. ඒකයි තව මේ මහා රාහුලවාද රාහුලවාද සූත්‍රයේදී භාග්‍යතුන් වහන්සේ රාහුල සායනහස්ට කියනෝනේ රාහුල රූපේ පිටින් දකින්න කියලා. එච්චරයි දේශනා කරන්නේ නේ. ඊට පස්සේ කියන ස්වාමීන් රූපේ විතරද කියලා අහනෝනේ පිටින් දකින්න.
එහෙමයි.
ඊට පස්සේ තමයි වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. නමුත් මේ දැන් භාග්‍යතුන් වහන්සේ අර කාරණේ විතරක් නතර කර පැහැදිලි කරලා නතර කළා රූපේ දැකේ. මට වාක්‍ය පාළි වාක්‍ය මට මතක නැහැ. අපි තුන් රූපේ පිරිසිඳ හොයන්න කිව්වා කියලා. ඉතින් ඒ කරුණේ සෙව්වා නම් මෙතනොත් ඊතර වීම ඉස්මතු වෙනවනේ නේද? දැන් සත්‍යකරණගේ සූත්‍ර වලදී කියන්නේ රූපයෙන් ඊතරුනොත් ඊතර වුණා කියලා කියනවා නේද?
ඒක කාරණාවකින්ම මේ ආයෙත්ින් ආයනික කියලා ඒ හොයන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේ එතන. දැන් අනික මට මේ රංගදී සූත්‍ර මේ කියවනකොට යතුණා. දැන් කියන්නේ ඒක යන් ඉස්මතු වෙලා තියුනේ. දැන් මේ රූපය මහණි රූපේ නිත්‍ය දරිත්‍යද කියලා අහනකොට තමයි දැන් රූපේ කියලා කතාව අරගෙන අහන්නේ. එතනින් ඊට පස්සේ ඉන්නේ යමක් අනිත්‍ය නම් දුකද කියන ආර්මාවනේ. අර එහෙම කියන තියෙන එකෙන්ම පේනවනේ දැන් රූපේ කියලා කතාවක් යෙදුනේ අර මූලික වෙදිච්ච කාරණාව නැත්තම් ඒ ප්‍රශ්නෙට ඇතුල් වෙන්න බෑනේ. එහෙම ගත්තා මිසක් එතන සත්‍ය නිත්‍ය දාර්ථ දකින්න කොට නැවතත් ආයේ රූප කතාවක් අවශ්‍ය වෙන්නෙමත් නැහැ. මේ ඒ කාරණාවේ වැටහීමත් එක්ක කියනවා
යම් පනවනිච්චන් කියලා පටන් ගන්න යමක්.
ඒ නිකන් එතනත් ඒක නිකන් හරි ලස්සනට ඉස්මතු වෙලා තියෙනවා නේද කියලා හිතනවා.
මුලදී මහණෙනි රූපය නිත්‍යද අනිත්‍යද කියලා කියන. ඊපස්සේ අනිත්‍යම වань. ඊට පස්සේ යම් පන අනිච්ඡන්තං සුඛං වා. ඊට පස්සේ තමයි යමක් අනිත්‍ය නะ. ඒතර යමක් කියලා කියන්නේ අනිත්‍ය කියවුවට පස්සේ තිය යමක් කියන්න ඕන නේ. නමුත් කියන කරුණක් ගත නිසා යමක් කියලා ගන්නවා. හැබැයි යමක් කියලා කිව්වට රූපය කියලා කියන්නේ නැහැ.
ඒ වැටහීමත් එක්ක එතන සියල්ලම ඉතින් සියල්ලගේම වැටහීම කියන එක තමයි එතන කතා කරන්නේ නේ.
කතා කරන්නේ ඒක තමයි. ඒතර මේ සටහන තුල සාමින වහන්සේ හරි ලස්සනට මේ අර පාළි වාක්‍ය අන්තර්ග්‍රහණය නොකලට අර මුළු ජීවිත පැවැත්මෙන්ම එයාගේ يعني ගුණ හිතන ගතියත් එක්ක ගුණ ධර්ම විශ්මතු වෙන්න ඕන කාරණාවත් එක්ක දැන් ජීවිතයේ කියන්නේ මේක කියනවනේ ඇස කන නාසය දිව කය මනස සමග ලෝකයේ ගොඩනගෙන විට පවතින ස්වરૂපයේ පිළිබඳව හොඳින් වැටහෙනවා ඔය විදිහට නේ කියන්නේ
ඒක
ස්වરૂපත්වය එම ස්වરૂපත්වයෙන් මමත්වෙන් අල්ලා ගන්න උත්සාහ කරන්නේ නැහැ කියලා කියන්නේ අර කිව්ව වගේම රූපං අත්තත සමනුපර්ශණයක් වෙනවනේ මෙහෙම වෙනකොට එයා සමනුපර්ශණය වෙන්නේ නැහැ කියන කාරණේනේ කියන්නේ නේද දැක්මත් එක්ක ඒතර රූපයේ දැක්ම දැක්මත් එක්කම තමා මේ කාරණේ සිහිපත් කරලා තියෙන්නේ ඉතින් අර සිංහලෙන් තිබුණට මේ පාලියෙන් කියන්නේ පාලි සූත්‍රය සූත්‍රය කියලා කියන්නේ ක්‍රමයක් නේ විදිහක් නේ. ඒතර වෙන විදිය සිංහලෙන් සයිනාන්සේ අනුක්‍රමිකවම අපේ ජීවිත පැවැත්ම ඉදලා විමසන ගතිය ගුණවත් භාවය එක ධර්මයේ තරා හිතන බවින් යොමු වීමත් එක්ක ඒ ජීවිතයේ ඉස්මතු වන ස්වરૂපයෙන් ඊතර වීම දක්වාම කරුණ ටික මේ සටහනේ තියෙනවා කියලා ගන්න පුළුවන් නේද අම්මා?
එහෙමයි තව මතක් වුණේ ස්වාමීන් වහන්සේ දැන් සතිපට්ඨාන සූත්‍රයේ සායනුපස්සනාවෙන් අර ආනාපානසතියේ මෙතන විස්තර කරද්දී දැන් අර මේ අර ඉක්මන විදිහේ දැන් කාය කෙරෙහි වහනවල කාය උන හැටි දකින ස්වභාවයනේ උතර ඔය සිංහලෙන් කියලා තියෙන ටිකේනොත් තියෙන්නේ අල්ලාගන්න අල්ලාගති හැකිවක් ලෙසින් නොයදින බවනේ දකින්නේ මේ කය කියන එක ආස්වාස කය හරි එතන කය කියලා යෙදෙන ස්වરૂපයනේ එතන ඉස්මතු වෙන්නේ එතකොට අනේ ඒකත් එක්ක දැන් ඉස්සරහකට නමුත් දැන් අර ඒ නුවණ එතන මේ යෙදෙනවා යෙදුනට අර මේ අනාගත කාලෙන් අර එහෙම ආස්වාස කරමේ හික්මෙනවා කියන අර මේ කාරණාවක් තියෙනවනේ එතකොට නිකන් මට මතක් වුණේ මෙතන දැන් අර නුවණින් ඒක දකින්නවත් එක්ක නමුත් එහෙම යෙදීමක් යෙදෙනවා අර එතකොට එතන එයා තුල සිදුවෙන්නේ හික්මීම කියන එක අර එහෙම වුණත් අර යෙදීමක් සිදුවෙනවා එතන කියන මේ ඒ කාරණාවටත් නිකන් මේ කොටස එතකොට
ඔව් අද දවසේදී ඔය මම මේ ලකුසයිනාසෙන් උපකාරණයක එක මතක් කරන්නම් දැන් ඒක කියනවනේ දැන් පරිමුඛං සතෙන් උපට්ඨපෙත්වා සෝ සතෝ වාස සති පරිමුඛං කියන්නේ ඉදිරියෙන් තියාගන්නවා කියන සතින් උපට්ඨපෙත්වා ඉදිරියේ සිහිය එළඹවාගෙන සිහියක් එළඹවාගෙන සෝ සතෝ ඒව වාස සති සෝ හිතෙම සතෝ සිහියෙන්ම දැන් ඊතර සිතවිල්ලෙන්ම කියලා කියන්නේ නැහැ සෝ සතෝ අස්සසති අස්සසති කියන ක්‍රියාව පස්සසති කියන ක්‍රියාව කරද්දී අන්න ඊට පස්සේ පජානාති සික්කති කියන කෘත්‍ය අනුපූර්වකව බුද්ධංග වැඩමින් සිදු වෙනවා සිදු කරන්නක් නෙවෙයි දැන් අතන සෝ සතෝ අස්සසති කියන කොටම මේ කියන්නේ යෙදීමක් වෙනවා හැබැයි අර යෙදීම ප්‍රතිපදාන්විතයි අනුපූර්වකව මේ භාවිත වීමක් කියන කාරණය සයින්හසේ ඉස්මතු කරන කිව්වට ඒකට ඒත් එක්කම මේ ඒ කායානුපස්සනා කියලා කියන දැන් ආස්වාස ප්‍රාස්වාස කාය ප්‍රතිබද්ධයි කියලා කියනවනේ දැන් එතෙන්දී මම හෙව සයින්හසේකින් මේ කාරණයක් හැටියට දැන් කාය ප්‍රතිබද්ධ කියන ආය කිරිකෝල් පස්සේ අපිට එන්නේ අර නිකන් සිරුර කියන දේ. එතකොට ශරීරම් කියන වචනයයි කාය කියන එකයි වචන දෙකක් මේ. එතෙන්දී කාය කිරි කියන්නේ යම් කිසි තත්වයක ඉස්මතුවක්. එතකොට දැන් යෙදී කායානුපස්සනා කියලා කියනකොට යම් කිසි තත්වයක ඉස්මතුව යෙදීමක් තියෙනවා. හැබැයි කෙනෙක්ගේ අත්විඳීමක දැක්මක් නෙවෙයි දැක්මක භාවිතයක් එක අනුපූරක ඉක්මීමක් කියන කාරණේ සයින්ස් සිල්පත් කළා. එතකොට මේ දැන් මේ පරියායෙත් ඒ සබා අර මේ සඳහා නුවණින් යුතු සිහිය ප්‍රවැත්වීම අනිවාර්ය වෙනවා කියන ඒ වාක්‍යයත් එක්ක මේ හැම පැත්තෙම ගැලපෙන බවක් තියෙනවා කියලා හිතුනේ.
ප්‍රශ්නයක් තියෙනවනේ දෙමු කරන්න පුළුවන්. ශක්ලත් අපි අවසර කරමු.
ඇත්තම මේ සටහන අද අරගත්තේ අර සූත්‍රය දිගට ගන්න නැතුව අද දේශනා දෙකකුත් තිබිච්ච නිසා මේ හරිම අර ලස්සනයි මුතු මුලක් මට සිරිට ජීවිතය බොහොම මේ අහිංසක ජීවිතය සත්පුරුෂ ගුණාංග ඉස්මතු වන ජීවිතය මතු වෙනවා. ඒ වගේම මේ දර්ශනීය පැත්තත් ඉස්මතු කරන කියන්නේ ස්වરૂපයේ පැත්තෙන් දර්ශනයත් ඉස්මතු වෙන මේ සටහනක් ඇටියට තමයි අපිට මේ වටිනාකමක් මතු වෙන්නේ මේ ලිපිය තුළ කියවෙන්නේ කියලා හිතනවා. ඒ නිසා මේ සටහනත් මම මේ සුනන්ද මහත්තයාට ඒවර තියෙන නිසා සුනන්ද මහත්මයා ගෲප් එකකට දාවි මේ අවශ්‍ය කෙනෙකුට ප්‍රයෝජනය පිණිස කියවලා මේ අදහස ගැනීම පිණිස එහෙමනම් අපි අදට අවසාන කරමු. ඉතින් විශේෂයෙන්ම මේ සටහන ඉදිරිපත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ උත්තම ධර්මය අපි වෙත අපේ අපේ ව්‍යවහාරයට සමීප කරන්න විශාල ප්‍රයත්න කරන අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේට ගෞරවයත් වගේම මේ සටහන මේ පිටපත් කරපු ඒ උපරිසයන් වහන්සේ නමටත් අපි මේ වෙලාවේ මෛත්‍රීෙන් සිහිපත් කරමු. මේ කටයුතු සම්බන්ධ වෙන සුනන්ද මහත්මයාටත් මූලිකත්වය ගත්තු රවීන්ද්‍ර පොක්කරගේ මහත්මාටත් ඒ වගේම සම්බන්ධ පැවිදි ගිහි සෑම සියලු දෙනාටම මේ පුංචි උත්සාහය උතුම් ධර්මමාර්ගයේ තියෙන ගේ පිණිසම උපකාර වේවා කියලා මෙතකින් හමාර කරන සියලු දෙනාට තෙරුවන් සරණයි.
එවන් සර්ණයි අපි ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරමු. එවත් අපිට වුණා ධර්ම කරුණු පැහැදිලි කරන දෙමේ ස්වාමීන් වහන්සේ අර මුනි සංකල්පන වලට අනුවම තම පැවැත්ම සාතිය කරගෙනම සුන්දර වූ ජීවිතයක් ගත කරන බව අපිට හොඳින්ම වැටහෙනවා. මේ ස්වාමීන් වහන්සේගෙත් සුන්දර ජීවිතය තව තවත් සුන්දර වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සන්නාසයට තායික්මනීම ධර්මාවත් සඳහා මේ සියලු පුණ්‍ය කටයුතු හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සන්නාසයේ දෙමෝපියන්ට ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් කරමින් ඒ සාමදිනාටම තුම් නිර්වාණ අවබෝධ සඳහා මේ කුසල හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අද දින සම්බන්ධ නොවුනත් ආචාර්ය රවි කුකුලගේ මාතා තමයි මේ සාකච්ඡාවේ මූලිකතර කටයුතු කළේ. හේතුමාටත් නිර්වාණ අවබෝධ සඳහාම කුසල හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරමින් අද දවසේ සාකච්ඡාව නිමා කරනවා. සෞදනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.